ෆයිස මුස්තාෆා මහත්තයතුමා ඔබතුමාට මිනිත්තු 11ක් කාලයක් දෙනවා.
අසන මන්ත්‍රීතුමනි, මේ අයවැය විවාදයේ සහභාගී වීමට මට ලැබුණු අවස්ථාව මා වාසනාවක් ලෙස සලකනවා. ඒ වගේම ඔබතුමා වගේ තරුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලැදී මන්ත්‍රීවරයෙක් ඉදිරිපිට මට මේ කතාව කිරීමේ අවස්ථාව ගැනත් මම වාසනාවක් හැටියට සලකනවා. අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වීමෙන් පසුව අපි සංවාදී දේශපාලනයෙන් අපි ඈත් වුණා. අපි එදා රට වෙනුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරා. අපි දන්නවා අයවැයක් ඉදිරිපත් කරනකොට එක්සත් ජාතික පක්ෂයේ අයවැයක් ඉදිරිපත් කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෝෂාරෝපණය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයවැයක් ඉදිරිපත් කරනකොට එක්සත් ජාතික පක්ෂය දෝෂාරෝපණය කරනවා. එදා අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වශයෙන් පත්කරේ රට වෙනුවෙන් සියලුම දේශපාලන බලවේග, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රාජ්‍ය යන්ත්‍රණය පරද්දලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යහපාලයත් කිරීමට සමස්ත ලාංකික ජනතාව පත් කරා. ඒ වගේම සමහර උදවිය කියනවා අපි මේ සම්මුතිවාදී ආණ්ඩුව තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තියෙන් ඈත්වෙන්න අපි කටයුතු කරනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පංචබල මහාවේගයෙන් බිහිවුණු පක්ෂයක්. ඒ පංචබල මහාවේග ප්‍රතිපත්ති ආරක්ෂා කළා තමයි අද අපි මේ සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් අපි අභියෝග කරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළා තමයි අද අපි මේ සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්නේ කියන එක මම මේ අවස්ථාවේදී වගකීමකින් ප්‍රකාශ කරනවා. ඒ වගේ ඉතිහාසය දිහා බලනකොට 1978 ජනරජ ව්‍යවස්ථාව ලබා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ නොඑක් අවස්ථාවලදී ජනතාවට සේවය කළා තියෙනවා. ඒ නිසා අද එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා ඉන්නේ රට වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයක් ඉදිරිපත් කරන්න අපි හැමදාමත් සතුටුයි. හැබැයි අපි මතක තියන්න ඕනේ ගිය මහමැතිවරණයේදී ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ එක්සත් ජාතික පක්ෂයට බහුතරයක් දුන්නේ නැහැ. ජනතාව කිව්වේ එකතු වෙලා වැඩ කරන්න කියලා. ඒ නිසා අද ඒ ජනවරම අනුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකරාශී කළා අපි මේ ආයවැයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා මෙවර ආයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකීම බාර ගන්නවා. ඒ වගේ මෙවර ආයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැය පාක්ෂිකරුවෙක් හැටියට මම මේ අවස්ථාවේදී වගකීමින් ප්‍රකාශ කරනවා. අපි දන්නවා රටේ සංවර්ධනය කරන්න යනකොට පෙරපව් වලට ගෙවන්න සිදු වෙනවා. increase in commercial and non-commercial borrowings from external resources, our external debt has gone to
order please niyojya karaka sabhapathwa moolasanata
Continue, Minister.
Honorable Deputy Chairman of Committees, the increase in commercial and non-commercial borrowings from external resources, the external debt has gone to $25,167.8 in 2013 with a total debt service of $1,805. The public debt in 2015 stood as 76% of the GDP, which in 2016 has been reduced to 75% of the GDP. So there is a reduction. The fiscal constraints imposed by heavy debt burden prevented us from going for government investments to induce economic development. The debt burden is one of the factors today preventing us from stimulating the economy as much as we would like to. Ada merat me ayave iripat kirimedi ada tiyana nayabara hetuwen me rajaya සමාජ සුබසාධනය සහ දුප්පත්කම තුරුම් කිරීම සම්බන්ධයෙන් රජයේ තියෙන කැපවීම ක්‍රියාවට නැංවීමේදී අපහසුතාවලට මුහුණ දීලා තියෙනවා. අපි දන්නවා අයවැය පියවීම සඳහා රජයට ආදායම් ලැබෙන්නේ විදේශීය ණය, විදේශීය ඉපැයීම්, දේශීය ඉපැයීම් සහ බදු වෙනත් දේවල්. අද අපේ ණයබර රුපියල් ට්‍රිලියන් 9කට වඩා වැඩි වෙලා තියෙනවා. එය අපේ දලදේශීය ආදායමේ 70%ක් වෙනවා, 76%ක් වෙනවා. ඒ කියන්නේ අද අපේ ණයබර සෑම පුරවැසියෙක් හා උපන් දරුවෙකුට ලක්ෂ 4ක ණයක් අපිට ගෙවන්න සිදු වෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මේ සභාවට වගකීමකින් ප්‍රකාශ කරනවා. මේ තත්ත්වය යටතේ මේ රජයේ අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරා. ඒ වගේම පාරිභෝගික ආරක්ෂාව කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක උපරිම මිල සඳහන් කළා තියෙනවා කියන එක මම මේ අවස්ථාවේ වගකීමකින් ප්‍රකාශ කරනවා.
Honorable Minister, you have 5 minutes more.
Deputy Chairman of Committees, 5 minutes.
Yeah.
අපි දන්නවා දුප්පත්කම තුරුම් කිරීමේ ආයුධය අධ්‍යාපනය චන්දිම විරක්කොඩි ඇමතුමා කිව්වා වගේ මේ රජය අධ්‍යාපනය කෙරෙහි විශාල කැපවීමක් දක්වලා තියෙනවා කියන එක අපි සියලු දෙනාම දන්නා කාරණයක්. අපි දන්නවා සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට තැබ්බයක් ලබා දීමට මේ රජය කටයුතු කළා තියෙනවා. සමහර උදවිය ඒ ගැන නොයෙක් කතා කියනවා. අපි දන්නවා ගුරුවරු හොඳ ගුරුවරු ඉන්න ප්‍රධාන පාසල්වල ගමේ දරුවට දැනුම ලබා ගැනීම එකම ක්‍රමය අන්තර්ජාලය තුළින් තැබ්බයක් පාවිච්චි කළා තමන්ට දැනුමක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ තැබ්බය තුළින් අපි අපේ දරුවන්ට සම අවස්ථාවක් ලබා දීමේ හැකියාව ඇති කරනවා කියන එකත් මම මේ අවස්ථාවේදී වගකීමකින් ප්‍රකාශ කරනවා. ඒ අපි බලාපොරොත්තු වෙනවා සියලුම පාසල්වල යටිතල පහසුකම් දියුණු කරන්න. ඒ වගේම චන්දිම විරකොඩි මැතිතුමා කිව්වා වගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් අපට විශ්වවිද්‍යාලයට යෑම වරම ලැබෙන්නේ ශිෂ්‍යයන් සීමිත ප්‍රමාණයකට. ඒ නිසා පෞද්ගලික අංශයේ අධ්‍යාපනය ලැබීමට මේ රජය ණය පහසුකම් දීලා තියෙනවා අපේ දරුවන්ට කියන එකත් මම මේ අවස්ථාවේදී වගකීමකින් ප්‍රකාශ කරනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ රජය විශාල වෙන පරිවර්තනයක් ඇති කරලා තියෙනවා. අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන විශාල උනන්දුවක් දක්වලා තියෙනවා. අපි දන්නවා ඖෂධවල ඖෂධ 48ක උපරිම මිල සඳහන් කළා තියෙනවා. ඒ තුළින් අපි විශ්වාස කරනවා අපේ දුගී දුප්පත් ජනතාවට විශාල සෙතක් ලැබෙයි කියලා අපි දන්නවා. ඒ වගේම කිසිම රජයක් නොකළපු දෙයක් මේ රජය කළා. අපේ දූදරුවන්ට රක්ෂණයක් ලබා දුන්නා. සියලුම පාසල් ශිෂ්‍යයෙකුට රක්ෂණයක් ලබා ලක්ෂ දෙක ලක්ෂණ ආවරණයක් ලබා දීම තුළින් සෑම පවුලක ජීවන බර අඩු කිරීමට හැකියාව ලබා තිනවා. මම හිතන්නේ ඒ තුළින් අපේ දූදරුවන්ගේ සෞඛ්‍ය කෙරෙහි අපි සියලු දෙනාම විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ නිසා මම හිතන්නේ මේ රක්ෂණ ක්‍රමය තුළින් මම හිතන්නේ අපේ දුගී දුප්පත් ජනතාවට විශාල සේවයක් ඇති කරනවා කියන එක මම මේ අවස්ථාවේදී වගකීමකින් ප්‍රකාශ කරනවා. ඒ වගේ අපි දන්නවා කවදයක් අපි දන්නවා මේ රටේ දුම්කොළ මාෆියාව සෑම රජයක්ම අල්ලගත්තා. ඇමතිවරුන්ට සල්ලි ගෙව්වා. නායකයන් අල්ලගත්තා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ දුම්කොළ මාෆියාට විරුද්ධව කටයුතු කරා. මං හිතන්නේ අද සෑම සිගරට් එකකට 90ක බද්දක් අපි දාලා තියෙනවා. ඒ තුලින් අපේ දරුවන්ගේ අපේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි විශාල උනන්දුවක් මේ රජය ඇති කළා තියෙනවා කියන එක මම මේ අවස්ථාවේදී වගකීමකින් ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි සංවර්ධනය ගැන කතා කරනකොට අපි සමතුලිත සංවර්ධනය ගැන කතා කළ යුතුයි. අපි දන්නවා කාලයක බස්නාහිර පළාතේ දියුණුවක් ඇති වුණා. හේට හේතුනේ රාජ්‍ය නායකයා බස්නාහිර පළාතෙන් බිහිවුණ නිසා.
You have 1 minute.
රාජ්‍ය නායක බිහිවුණ අවස්ථාවේදී දකුණේ සංවර්ධනය ඇති වුණා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුව
මිනිස්ටර් මම යෝජන මම රික්වෙස්ට් එක කරනවා මේ උතුරු පළාතේ ප්‍රදේශ ලේකම් කාර්යාලය හතරට ප්‍රදේශ සභා කාර්යාලයක් නැහැ. ඒකේ මන්නාරමේ මඩු මුල්ලතිවි ඔට්ටි සුට්ටාන් කිලිනොච්චි කණ්ඩාවලයි ජැෆ්නාවලින් මරදංගනි. ඒකේ ප්‍රදේශ සභාවේ උගොලු අමත්‍යාංශය ඇතුළේ එන්නේ ඒකේ 2017 ඇතුළේ ඒකේ වෙන් කරලා දෙන්න ඕනේ කියලා මම යෝජනා කරනවා.
Thank you.
ඔබතුමාට මේ ඉල්ලීම පළාත් සභා පළාත් පාලන වැෑශීර්ෂයේත් මේ ඉල්ලීම කරන්න පුළුවන් නම්
ඔල්රෙඩි දීලා තියෙනවා. ඔල්රෙඩි දීලා තියෙනවා.
ඔබතුමාගේ ඉල්ලීම අපි සලකා බලන්නම් කියන එක මම අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. Also I would like to bring notice to the house. අද අපි සමතුලිත සංවර්ධනය කරන ගැන කතා කරනකොට අපි දන්නවා
අපේ Honorable Minister please wind up.
උතුරු නැගෙනහිර සහෝදරයෝ ගේ ආර්ථික සමාජීය තත්ත්වයේ අවුරුදු 30ක යුද්ධය නිසා පසුබැහැලා තියෙන්නේ. ඒ නිසා මේ අයවැයේ උතුරු නැගෙනහිර ඌව ප්‍රදේශයේ ආයෝජනයට විශේෂ සහනාධාර ලබා දීලා තියෙනවා. ඒ තුලින් අපට විශාල වෙනසක් ඇති කරන්න පුළුවන් කියන එක මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. අපේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාව ලාංකික චින්තනයකින් තුලින් සමස්ත ලාංකික ජනතාවට සංවර්ධනය තුලින් ප්‍රතිලාභ ලබා දෙන එක කියන එකත් මම මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. 1 minute please. ඒ වගේම අද අපි දන්නවා අපි කාලයක් ගිය රජයේ අපේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති නිසා ලින්දේ හිටපු ගෙම්බෙක් වගේ තමයි අපේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද මුළු ජාත්‍යන්තරත් එක්ක සම්බන්ධතාව ඇති කළා. අද ඒ තුලින් ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ ලබා ගන්න කටයුතු කරනවා. We have also in the budget there are foreign entities where they have their head office can come and set up their head office in Sri Lanka and there would not be corporate tax. Therefore honorable deputy chairman of committees, I'm thankful for being given this opportunity and I would like to state that through this budget there will be great benefit to the people and there will be a great transformation. Whilst there is a heavy burden by way of taxes, gradually with the benefits we get through this economy we will be able to ease the tax burden on the people. Once again, deputy chairman of committees, I thank you for being given this opportunity to speak a words at this debate.
Thank you very much, Gaurava Kavindran Godeswaran.
கௌரவ தலைமைதாங்கம் உறுப்பினர் அவர்களே, இந்த வரவு செலவு திட்டத்தில் பேசுவதற்காக அனுமதி தந்ததற்காக எனது நன்றியை தெரிவித்துக் கொள்கிறேன். இலங்கை தீவு ஒரு திருப்பு முனையான காலகட்டத்துக்குள் நுழைந்துள்ளது. நிகழ்கால வரலாறு எமக்கு சவால்களையும் கூடவே சந்தர்ப்பங்களையும் தந்து நிற்கின்றது. இந்த நிலையிலே நடப்பு அரசாங்கத்தின் இரண்டாவது வரவு செலவு திட்டம் நாடாளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டுள்ளது. இந்த அரசாங்கம் ஆட்சிக்கு வருவதற்கு அடித்தளமாக இருந்து ஆதரவு வழங்கியவர்கள் தமிழ் பேசும் மக்கள். தமிழ் தேசிய கூட்டமைப்பாகிய நாங்கள் வடகிழக்கிலே அறுதி பெரும்பான்மையுடன் வெற்றி பெற பக்கத்துணையாக இருந்தவர்கள் தமிழ் மக்கள். அவர்களுக்கு நாங்கள் வழங்கிய வாக்குறுதிகளே அவர்களுக்கு எமது பெருவாரியாக வாக்களிக்க வழி செய்தது. ஆயினும் மக்களுக்கு நாம் வழங்கிய வாக்குறுதிகளை நிறைவு செய்ய முடியாத நெருக்கடி நிலைக்குள் தள்ளப்பட்டுள்ளோம். ஆட்சி அமைப்பதற்கும் அழுத்தங்களை சமாளிப்பதற்கும் எங்களின் ஆதரவை கேட்டவர்கள் எங்கள் மக்களின் பொருளாதார அபிலாஷைகளை புதிய வரவு செலவு திட்டத்தின் உள்ளடக்கவும் இல்லை. அது தொடர்பான ஆலோசனையும் எம்மிடம் கேட்கவில்லை. 2015 ஆண்டு ஜனாதிபதி தேர்தலுக்கு முன்னர் நிபந்தனையற்ற ஆதரவை வழங்கிய நாம் நடப்பு அரசாங்கத்திற்கு எம்மாலான ஆதரவையும் ஒத்துழைப்பையும் வழங்கி வருகின்றோம். கூட்டிணைந்து செயற்படுவதற்கான எமது திட சங்கத்தை பல்வேறு தருணங்களில் நிறுவித்திருக்கின்றோம். இதேவேளை எதிர்க்கட்சியாக நாம் இருக்கின்ற போதும் இந்த அரசாங்கத்துக்கு நெருக்கடிகளையோ அல்லது அழுத்தங்களையோ உண்டு பண்ணவில்லை. மாறாக எமது நல்லெண்ண சமிக்கைகளை நலிவடை செய்யும் செயற்பாடுகள் கவலை தரும் விதத்தில் தொடர்வதை காணுகின்றோம். சமூக பொருளாதார அரசியல் மற்றும் பண்பாடு ரீதியாக மிகவும் பலவீனமடைந்துள்ள எமது மக்கள் இந்த வரவு செலவு திட்டம் தன்னிலும் தமது பொருளாதாரத்தையும் உட்கட்பானத்தையும் கட்டியளிப்ப வழியமைக்கும் என்ற நம்பிக்கையோடு இருந்தவர்கள் ஆயினும் போரினால் மிகவும் பாதிக்கப்பட்ட மக்களின் வாழ்க்கை தரத்தை கட்டியெழுப்புவதற்கு இந்த வரவு செலவு திட்டமும் வழி செய்யவில்லை. மாறாக வரவு செலவு திட்டத்தின் ஆரம்ப நகர்வுகள் நம்பிக்கை இனத்துக்கு விட்டுள்ளது. மறுபுறம் போரின் போது ஏற்பட்ட பாதிப்புகளினாலும் போருக்கு பின்னரான கெடுபிடி சூழல்களினாலும் கணிசமான மக்கள் விவசாயத்தையும் கடத்தொழிலையும் தொடர முடியாதுள்ளது. அவர்கள் தமது சுதந்திரம் தொடர்ந்தும் மறக்கப்படுவதோடு தம்மீதான அடக்குமுறை வேறு வடிவங்களில் தொடர்பானதாக மனம் குமுறுகிறார்கள். போர் முடிவடைந்து 7 வருடங்கள் கடந்துள்ள நிலையிலும் முற்றுமுழுதான இயல்பு வாழ்க்கை இன்னும் வடகிழக்கிலே இல்லை என்ற மனவேதனையுடன் மக்கள் வாழ்கின்றார்கள். தேர்தல் காலத்திலே நாங்கள் அவர்களுக்கு கூறியது போல் இணைந்த வடகிழக்கில் சமஷ்டி அடிப்படையில் அரசியல் தீர்வு வரும் என்ற நம்பிக்கையோடு காத்திருக்கிறார்கள். ஆனால் அந்த நம்பிக்கையை தகர்க்கும் வகையிலான செய்திகளே வெளிவரத் தொடங்கியுள்ளது. சர்வதேச பொறுப்புக்கூறும் நடவடிக்கைகளிலிருந்து பின்வாங்கிய அரசாங்கம் அத்தபுஷ்டியான அரசியல் தீர்வை தன்னிலும் வழங்கும் என்ற நம்பிக்கையோடு இருந்தபோது தமிழ் மக்கள் விரக்தி நிலைக்கு இட்டுச் செல்லும் செய்திகளே கசிய தொடங்கியுள்ளது. மக்களது நம்பிக்கை இனங்களுக்கு விரக்தி நிலைகளுக்கும் பாரிய விபரீதங்களை உண்டு பண்ணும் வல்லமை படைத்தவை என்பதனை கடந்த கால வரலாறு எமக்கு சொல்லி நிற்கின்றது. இந்த வரவு செலவு திட்டமானது தேசிய ரீதியிலே ஓரளவு நன்மை பயத்தாலும் வடகிழக்கை பொறுத்தளவிலே இந்த வரவு செலவு திட்டத்தினால் எந்தவித நன்மையும் தமிழ் மக்களுக்கு கிடைக்கவில்லை. உண்மையாக வடகிழக்கிலே எமது மக்கள் பாரிய இழப்புகளை சந்தித்தவர்கள். பலதரப்பட்ட இழப்புகளை சந்தித்து நிற்கதியாகிய நிற்கின்ற எமது மக்களுக்கு தேவையான ஆக்கப்பூர்வமான அபிவிருத்தி வேலைகளை இந்த நல்லரசாங்கம் நடைமுறைப்படுத்த வேண்டும். ஆனால் அதனை விடுத்து இந்த அரசாங்கம் தனிப்பட்ட இன மத பிரதேச ரீதியான அபிவிருத்தி திட்டங்களே மேற்கொண்டு வருகின்றது. குறிப்பாக நாம் பிரதிநிதிப்படுத்தும் அம்பாறை மாவட்டத்தை எடுத்துக்கொண்டால் அங்கே அபிவிருத்தி திட்டங்கள் இந்த வரவு செலவு திட்டத்திலே உள்ளடக்கப்பட்ட அபிவிருத்தி வேலைகள் ஒதுக்கப்பட்ட நிதிகளானது ஒரு குறிப்பிட்ட சமூகத்துக்கு அல்லது குறிப்பிட்ட பிரதேசத்துக்கு உரியதனாகவே காணப்படுகின்றது. அங்கு தமிழ் பிரதேசங்களில் எந்தவித ஒரு நன்மை பயக்கின்ற செயற்திட்டங்களும் இந்த வரவு செலவு திட்டத்தில் உள்ளடங்கப்படவில்லை. உதாரணமாக காணி சம்பந்தமாக அல்லது கல்வி சம்பந்தமாகவோ அல்லது சுகாதாரம் சம்பந்தமாகவோ எடுத்துக்கொண்டாலும் அங்கு எமது தமிழ் மக்களுக்கான எந்தவித நன்மை பயக்கின்ற செயற்திட்டங்களும் அதில் உள்ளடக்கப்படவில்லை. உதாரணமாக எத்தனையோ வைத்தியசாலைகள் எமது பிரதேசத்திலே தமிழ் பிரதேசங்களிலே உள்ளடக்கப்பட்டிருக்கின்றன. பாரம்பரியமாக இருக்கின்ற தமிழ் வைத்தியசாலை திருக்கோயில் வைத்தியசாலை தற்போது தரம் உயர்த்தப்பட்டு ஆதார வைத்தியசாலை இருக்கின்றது. அந்த வைத்தியசாலையிலே எந்தவித அபிவிருத்தி திட்டமும் இல்லாமல் எந்தவித நிதி ஒதுக்கீடும் அதுக்கு ஒதுக்கப்படாமல் இருக்கின்றது. அதே நேரம் அதற்கு பிந்தியதாக உருவாக்கப்பட்ட வைத்தியசாலைகளுக்கு இந்த வரவு செலவு திட்டத்திலே அதிக அளவான நிதி ஒதுக்கப்பட்டிருக்கின்றது. இது ஒரு பாரபட்சமாகவே நாங்கள் பார்க்கின்றோம். அந்த இடத்திலே தமிழ் பிரதேசங்களை விட்டு ஏனைய பிரதேசங்களுக்கு முக்கியத்துவம் கொடுக்கப்பட்டிருக்கின்றது. இந்த ஒரு நல்லாட்சி காலத்திலே நல்லாட்சி அரசாங்கம் என்று சொல்லப்படுகின்ற அரசாங்கம் நடைபெறுகின்ற நேரத்திலே இன பாகுபாடோ அல்லது பிரதேச பாகுபாடோ இல்லாமல் எமது மக்களுக்கான நிதிகள் ஒதுக்கப்பட வேண்டும். இங்கு கல்வியிலும் அதே போல் எங்களது விவசாயத்தை எடுத்துக்கொண்டாலும் அங்கு காணிகள் இன்னமும் சுயரிக்கப்படுகின்ற நிலைதான் காணப்படுகின்றது. அங்கு 5,610 ஏக்கர் விவசாயிகளுக்கு சொந்தமான நிலங்கள் வன பரிபாலன சபையினால் திணைக்களத்தினால் ஆக்கிரமிக்கப்படுகின்ற சூழ்நிலை காணப்படுகின்றது. இந்த வேளையிலே உண்மையாக அந்த விவசாய நிலங்கள் இந்த விவசாய காணிகள் இந்த நாட்டின் பொருளாதாரத்துக்கு ஒரு முக்கியமான பங்கினை வகிக்கின்றது. முக்கியமான பங்கினை இந்த பொருளாதாரத்திலே விவசாயம் முக்கியமான பங்கினை வகிக்கின்றது. ஆனால் அந்த நிலங்களை வனபரிபாலன திணைக்களம் ஆக்கிரமித்து அந்த விவசாயிகளை நிற்கதியாக்குகின்ற நிலைமைக்கு அங்கு தள்ளப்பட்டிருக்கின்றது. அது ஒரு இன ஒரு வேறுபாட்டை ஒரு பாகுபாட்டை ஏற்படுத்துகின்ற செயலாகவே நாங்கள் கருதுகின்றோம். மேலும் அண்மையிலே நடந்த ஒரு சம்பவத்தை இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். மட்டக்களப்பிலே பௌத்த பிக்குவினால் நடத்தப்பட்ட சம்பவம் மிகவும் மனவேதனைக்குரிய சம்பவம். நாங்கள் புத்த மதத்தை நாங்கள் ஏற்றுக்கொள்கின்றோம். அந்த புத்த மதத்தின் கொள்கைகளை நாங்கள் வரவேற்கின்றோம். அந்த புத்த மதத்தின் கொள்கைகள் எப்போதும் தர்மத்தை போதித்து சகோதரத்துவத்துக்கும் சகிப்புத்தன்மைக்கும் இரக்க சுபாவத்துக்கும் எடுத்துக்காட்டாக இருக்க வேண்டிய பௌத்த பிக்குகள். ஆனால் கணிசமான பௌத்த பிக்குகளின் செயற்பாடுகள் பௌத்த மதத்துக்கும் புத்தபெருமானுக்கும் அவகீர்த்தியை ஏற்படுத்துவோல் நடக்கின்றது. தமிழர்கள் பௌத்த மதத்தை பெரிதும் மதிப்பவர்கள், புத்தபெருமானை நேசிப்பவர்கள். ஆனால் அவர்களுக்கு உரித்தான மண்ணில் அவர்கள் வாழும் இடங்களில் புத்த பகவான் ஆக்கிரமிப்பின் அடையாளமாக குடியேற்றத்தை அவர்கள் ஏற்றுக்கொள்ளவில்லை. ஆனால் புத்தகவானின் பெயரால் இடம்பெறும் அட்டுழியங்களும் அநீதிகளும் மேலும் தாமதமின்றி முடிவுக்கு கொண்டு வர வேண்டும். புத்தபெருமானின் தத்துவங்களையும் போதனைகளையும் வாழ்க்கை முறைகளையும் இதய சுத்தியோடு பின்பற்றி இந்த தீவில் நிலையான அமைதியை ஏற்படுத்தி நிகழ்கால எதிர்கால சந்ததிகளுக்கு சுவிச்சமான வாழ்வை ஏற்படுத்தக்கூடிய வாய்ப்பை தவறவிடக்கூடாது. இங்கு மட்டக்களப்பிலே இருக்கின்ற பௌத்த பிக்குவானவர் அண்மையிலே அரச அதிகாரிக்கு அச்சுறுத்தலை விடுத்து ஒரு கேவலமான தூஷண வார்த்தையினாலே பேசி அந்த இடத்திலே அவமதித்திருக்கின்றார். அதே நேரம் போலீஸ் அதிகாரிக்கு தனது தான் அந்த இடத்திலே ஒரு கூடாத விதமாக தனது செயற்பாடை செய்திருக்கின்றார். இங்கு பார்க்கின்ற பொழுது ஒரு பௌத்த பிக்கு இந்த மதத்தை போதிப்பவர் இப்படி நடக்கின்ற ஒரு செயலானது தமிழ் மக்களை இழிவுபடுத்துகின்ற செயலாக காணப்படுகின்றது. அங்கு அரசாங்க அதிகாரியை துன்புறுத்தியிருக்கின்றார், சட்டத்தை மீறியிருக்கின்றார், தூஷண வார்த்தைகளாலே பேசியிருக்கின்றார், நீதிமன்றத்தை அவமதித்திருக்கின்றார். இப்படியான பௌத்த பிக்குவை அந்த இடத்திலே அமர்த்துவதன் மூலம் அந்த இடங்களிலே இருப்பதன் மூலம் இந்த ஒரு நல்லாட்சிக்கு ஒரு பங்கம் விளைவிக்கின்ற ஒரு செயற்பாடாக காணப்படுகின்றது. ஒன்று, அவர் இப்படியான செயல்களை செய்வதனால் அவருக்குரிய தண்டனையை இந்த நல்லாட்சி வழங்க வேண்டும், அல்லாவிட்டால் அவர் மனக்குழப்பம் அல்லது பைத்திய ரீதியில் இருந்தால் அவர் மென்டாலிட்டியாக பாதிக்கப்பட்டிருந்தால் அவர் வைத்திய ஆலோசனை அல்லது வைத்தியசாலைக்கு அனுப்பப்பட வேண்டும். ஆனால் இரண்டும் இல்லாமல் அவர் அந்த இடத்திலே இன முரண்பாட்டை ஏற்படுத்தி ஒரு இன ரீதியான பாகுபாடை காட்டி ஒரு நல்லிணக்கத்துக்கு குந்தகம் விளைவிக்கின்ற அந்த பௌத்த குருவை அந்த இடத்திலே இருந்து அந்த அகற்ற வேண்டும் என்பதனை இந்த உயரிய சபையில் கேட்டுக்கொள்கின்றேன். அதோடு அவருக்குரிய தகுந்த தண்டனையும் இந்த உயரிய சபை வழங்க வேண்டும். மேலும் இப்படியான செயல்கள் மீண்டும் மீண்டும் அந்த இடங்களிலே நடைபெறாத வண்ணம் உத்தரவாதத்தை வழங்க வேண்டும் என இந்த சபையின் ஊடாக நான் கேட்டுக் கொள்ள விரும்புகின்றேன். மேலும் சுமார் 130 தமிழ் அரசியல் கைதிகள் தொடர்ந்தும் தடுத்து வைக்கப்பட்டுள்ளனர். காணாமல் போகச் செய்யப்பட்ட பல்லாயிரக்கணக்கான நிற்கதி தெரியாது உறவுகள் நிலை குலைந்துள்ளனர். மரணித்தவர்களுக்கு கூட்டு அஞ்சலி செய்ய முடியாது, மனம் விம்மி அழுகின்றனர். ஒருபுறம் தமிழர்களின் நிலங்கள் அரசாங்கத்தினால் ஆமைவகத்தில் நிலங்கள் கையளிக்கப்படுகின்ற அதே நேரம் மறுபுறத்திலே தமிழ் மக்களுக்கு சொந்தமான நிலங்கள் அரசு வேகத்திலே அது அபகரிக்கப்படுகின்றது. மிகவும் வேகமாக காணிகள் அபகரிக்கப்படுகின்ற நிலை காணப்படுகின்றது. ஆனால் தமிழர்களுக்குரிய ஆக்கிரமிக்கப்பட்ட நிலங்கள் கொடுப்பதிலே மிகவும் மந்தகதியிலே நடக்கின்றது. ஆனால் எமது தமிழ் மக்களுக்குரிய விவசாய நிலங்கள், அதே போல் அவர்கள் வாழ்ந்த வாழ்வாதாரங்கள், நிலங்கள் போன்றன மிகவும் வேகமாக அபகரிக்கப்பட்டு அந்த இடத்திலே குடியமர்கள், வேட்டி இனத்தவர்கள் அல்லது சிங்களவர்கள் குடியமர்த்தப்படுகின்ற ஒரு துப்பாக்கிய நிலை வடகிழக்கிலே துரிதகதியிலே நடந்து கொண்டிருக்கின்றது. ஆகவே திட்டமிடப்பட்ட அரச தொல்பொருள் ஆராய்ச்சி முடிவுகள் எம் இனத்தின் இருப்பை அளிப்பதற்கு பயன்படுத்தப்படுகின்றதா என்ற சந்தேகம் எம் மக்களிடமும் சமூக ஆர்வலர்களிடமும் மேலெழத் தொடங்கியுள்ளது. நீங்கள் தோற்றுப்போனவர்கள் என்ற தோல்வி மனப்பான்மை விதைத்து ஆழப்படுத்தும் நடவடிக்கைகள் தீவிரம் பெறுகின்றது. வெற்றி பெற்றவர்கள், தோல்வியடைந்தவர்கள் என்ற எண்ணப்பாட்டை திணிக்கும் நகர்வுகள் நல்லிணக்கத்துக்கு துணை போகாது. மாறாக இனங்களுக்கு இடையிலான இடைவெளிகள் மென்மேலும் அதிகரிக்கவே வழி செய்யும். எமது மக்களின் எதிர்காலத்தை கேள்விக்குறியாக்கின்ற நடவடிக்கைகள் தொடர்பாக நாம் தொடர்ந்தும் மௌனம் காக்க முடியாது. அவற்றிலிருந்து எமது மக்களையும் மண்ணையும் விடுதலை செய்ய வேண்டிய பொறுப்பை அவர்களால் தெரிவு செய்யப்பட்ட நாம் தட்டிக்கழிக்க முடியாது. அடக்குமுறைக்குள் வாழுகின்ற எமது மக்கள் நேரடி இன அழிப்பின் தொடர்ச்சியாக கட்டமைப்பு சார் இன அழிப்பையும் பண்பாட்டு ரீதியான இன அழிப்பையும் நல்லாட்சி என்று கூறப்படும் காலப்பகுதியிலும் எதிர்கொண்டு நிற்கின்றார்கள். தொடரும் அவலங்களுக்குள் மீட்பார் யார் என்ற ஏக்கம் அவர்களிடையும் ஆழமாக காணப்படுகின்றது.
2 நிமிடங்கள் இருக்கு.
எமது மக்களின் அக்கறை கொண்ட கட்சி என்ற வகையில் எம்மால் இயன்ற அனைத்து விதமான நடவடிக்கையும் பலத்த சவால்களுக்கு மத்தியிலும் முன்னெடுக்க முயல்கின்றோம். பரஸ்பர புனிந்துணர்வையும் நம்பிக்கையும் கட்டியெழுப்ப வேண்டிய தரப்புகளே இதற்கு முட்டுக்கட்டையாக இருப்பதையும் சுட்டிக்காட்ட விரும்புகின்றேன். மிதவாத அரசியலை பலப்படுத்தக்கூடிய வகையில் நாம் முன்னெடுத்த ஜனநாயக போராட்டங்களும் ராஜதந்திர போராட்டங்களும் தமக்கு ஏனையையும் பொறுத்தவரை இல்லை என மனநிலை எமது மக்களின் வளர்ச்சியை தொடங்கியுள்ளது. இது எதிர்காலத்தில் பாரதூரமான விளைவுகளை ஏற்படுத்தக்கூடியது. மேலும் பயங்கரவாத சட்டம் தொடர்பாக ஒருபுறம் பயங்கரவாதத்தின் பிடியிலிருந்து நாட்டை முற்றுமுழுதாக விடுவித்ததாக கூறிக்கொண்டு மறுபுறம் கொடிய பயங்கரவாத சட்டம் தொடர்ந்தும் அமல்படுத்தப்படுகின்றது. பயங்கரவாத சட்டத்தால் தமிழர்கள் இன்றும் பாதிப்புக்குள்ளாகி வருகின்றனர். ஜனநாயக ரீதியில் தமது அரசியல் அபிலாசைகளை வெளிப்படுத்தும் தமிழர்களையும் பயங்கரவாத தடை சட்டம் கொண்டு அடக்கும் ஜனநாயகத்துக்கு முரணான செயல்கள் நல்லாட்சி என்று கூறப்படுகின்ற காலத்திலும் தொடர்கின்றது. பயங்கரவாத தடை சட்டத்துக்கு எதிரான உள்நாட்டு சர்வதேச அழுத்தங்கள் தொடர்ந்த நிலையில் பயங்கரவாத தடை சட்டம் நீக்கப்பட்டு புதிய சட்டம் அமல்படுத்தப்படும் என்று தெரிய வந்த நிலையில் பயங்கரவாத தடை சட்டத்தை விடவும் கடுமையான ஒரு புதிய சட்டம் அறிமுகப்படுத்தப்பட்டுள்ளதாக ஆவணங்கள் தெரிவிக்கின்றன. இதனூடாக சர்வதேச சட்டங்களை இலங்கை தொடர்ந்தும் மீறிக்கொண்டே இருக்கின்றது என்ற பெயர் ஏற்படும். இது நல்லாட்சி என்று சொல்லப்படுகின்ற அரசாங்கத்துக்கு அவப்பெயரை உண்டு பண்ணும் என்பதனை இந்த இடத்திலே கூறிக்கொண்டோ ஜனநாயக ஐக்கிய நாடுகள் மனித உரிமை பேரவையின் தீர்மானத்துக்கு அமைய இலங்கை தீவில் இடம்பெற்ற போர்க்குற்றம் மற்றும் குற்றங்கள் தொடர்பான கரசனை காட்டி வரும் மேற்குலக சமூகம் இலங்கை தீவில் பொறுப்புக்குரல் மற்றும் மீள் நல்லிணக்கத்தினை வலியுறுத்தி அமெரிக்காவும் இந்த அரசாங்கமும் கூட்டிணைந்து கொண்டு வந்த தீர்மானமானது அக்கினால மனித உரிமை பேரவையில் எதிர்ப்பேதும் என்று 2015 அக்டோபரில் நிறைவேற்றப்பட்டது. ஆயினும் கொடுத்த வாக்குறுதிகளிலிருந்து எந்த விதமான செயற்பாடும் நடைபெறவில்லை. இதனை கருத்தில் கொண்டு இந்த நல்லாட்சி அரசாங்கமானது இந்த வரவு செலவு திட்டத்தில் எமது தமிழ் மக்களுக்கான சகலவிதமான நிதி ஒதுக்கீடுகளையும் வழங்க வேண்டும். அதே நேரம் எங்களது கட்சியுடன் கலந்தாலோசித்து எங்களது மக்களுக்கு தேவையான நிவாரணங்களை வழங்க வேண்டும் என கூறி எனது உரையை முடித்துக்
கொள்கின்றேன்.
Garu,
you have 10 minutes more.
Tahu kia kari obat apa kan itu? Garu, mula asalnya roda niaga karya sebab sebab itu bani. Didas dah hatta warga Venuin. Ini ribat kereta bina. Mei yojana awalnya nanti ram ayahaya yojana awalnya pilih mana ber. ஆண்டுபக்ஷே நியோஜனே கரமின் அதாஸ் சொல்பேக் கேட்டுக்கரான் லபியும் என்ன மன் சந்தோசேரம் கரு முலாசனாரூட நியோஜ காரகசபா சபாபத்துவனி ரஜேகட புழுவாங் அவசியனங் விசர்ஜன பணத் கெட்டும்பத ஹரா நெத்தங் சாமானிய வஹரேதி வஹரண ஆகாரேட்ட சனான்கரண ஆகாரேட்ட கெட்டிகாலின ஜனதாவ சத்ருகரண யோஜனாட்டிகா கிதிரிபத்கா Emana itu nama medical no jantawa saturkan yojana tika kiteri batkan. Emana itu tang ketika alina medical no sah diguka alina jantawa bagi apa ekshaman pilih bandar sangmedi bemin yojana idiri batkan. Deng meda idiri batkan di mana ayeve yojana vali api dakinne ketika alina yam sahan pramanya klabin natat. Ewakem medical ni sah digukah alina, dakmak sahita, rata kene ame mawatak pilih mandap, adahas sah yojana samudaya win-win, mudal win karna akarya, esanaha andro mudal hoena akarya, ekai wedagat kamatir, mama vipakshi ini dit, me ayve wadwal di sadahan karbu dayak tamai. Saman yang ayah lekannya kita dapat kerana kota, emote anupaksi darna udahbiya, eh itu mana, own handula agan na sahaniya kena yojana awal tatkulika, wajem badu ay kiri wajem karena awal janata awat, baharwadi na kota emote upaksi, inna janata ani yojito, eh pribadi udah amit paten, hawa apairate, api wising anakade hadaga tu tudah tamai, ayah lekannya kita dapat kerana pasu. ए आयवे लेकिन एक वेंकर ना मुदल संभारे मासो दोहरा का काल एक विदंग कर पुआ कार्य क्या ना अभी यम किसी मट्ट में का समालोचना कलित होती है ऐनी सातमाई गरु अग्रामात तुम्हा योजना कलती है ने जाति का अगेइम प्रतिपत्तियां हंदुन वाला दे ए हर रहा ऐतिकरण आयतन समुदाय खरा जनता व ये मुदल एक को लोग के टे नए करुण बाढ़ पत्ते ला लगा करने मुदल एवं नतंग बदु हो वेनत वक्र बदु हो वेनत बदुनों ना आधा एवं लगा करने मुदल वड़ा साधारण हुआ जनता और साधारण हुआ बिदले आने मोने राज्य क पलेट पत्तुनत जनता वके अपेक्षा वन प्रक्षेपने वन आकारें ये अदाल मुदल यदुनों ने किन कारण Awdanya mukirin. Di ini sa, mami kita nak baca lagi. Digukalina, yati tala pasukan sangwardan kriya baliak. Ketikalina, janata awat sahaladi me wede pilila. Ewakem, bisheshing. Adya apne saukya, winwin rajya mudal, yadarana mudal, maasikin, dekakin, aurudakin, apita pratilapu idir labinne. Api masa tu nak kena hitan orang dana wakakaran, awal tu dahaya kena hitan orang pelah hitan, awal tu siya kena kita manusia kena hitan orang manusia sahwar dene kira, ekai view tu ati, ini sa, me ayel ekane, api handuna kita itu ati ni, ane manusia sampat, shakti mat kiri mat, vidya takshana pariyeshan anshegato, eva game sanchara kesheshegato. Ebagai mana, khususnya adya apa nih sah sahuknya, khususnya katot, yudhono mudah. Ada, atwasnya mana, pasal daruan tu, me tap perikan kelabadi mau pilih mana, samaj itu lu sanggah dia ketiulati. Mehi, samahara velawat, sebaya pratilabe, ada, nanti masing orang urutaking තේරුම් ගන්න අමාරුයි. ඒයි සභා ප්‍රතිලාභ ලැබෙනකොට අවුරුදු 5ක් 10ක් ගත වෙන්න පුළුවන්. දැන් 1940 දශකයේ එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සඳහන් කරා නිදහස් අධ්‍යාපනයේ සභා පළ ප්‍රයෝජන ගන්න නම් දරුවන්ට පොත්පත් නොමිලේ ලබා දෙන්න ඕනි කියලා. ඒ ක්‍රියාවලිය 1980 තමයි ක්‍රියාත්මක වුණේ. හැබැයි එහි ප්‍රතිඵල ලැබෙන්නේ 80 නෙමෙයි ඊට අවුරුදු 10ක් 15ක් අනාගතයට ගියා. ටැප් පරිකරණයක ලබා දෙනවත් එක්කම ඒක උසස් පෙළ දරුවන්ට පමණක් ලබා දීමෙන් මේ ප්‍රතිලාභය අපිට එක සැරේට අධ්‍යාපන ශේෂ්‍ය තුළ ඒ ගුණාත්මක පරිවර්තනය දකින්න පුළුවන් වෙන එකක් නැහැ. ඒ ක්‍රමයෙන් පහළට විසරණය වෙනකොට සාමාන්‍ය පෙළ 10වෙනි ශ්‍රේණිය 9වෙනි ශ්‍රේණිය මේ ආකාරයට මේ ක්‍රියාවලිය ගෙනියන්න පුළුවන් වුණොත් දැවැන්ත පොත් කන්දරාවක් බෑග් එකක දාගෙන දරුවෝ උදේ පාන්දර පාසලට යන සංස්කෘතිය වෙනසක් ඇති වෙයි. හැබැයි මම එකඟ වෙනවා අපි මේ සමගම ඉදිරියේදී ක්‍රමිකව මේ වර්ෂයේ ඒ කරන්නට නොහැකුණත් ඉදිරියේදී අපි අන්තර්ජාල පහසුකම් වඩා වේගවත් සහිත අඩු මුදලට ලබා දීමේ ක්‍රියාවලියකට 2018-19 වර්ෂවල එළඹෙන්නට ඕනේ. අපි අධිවේගී මාර්ග හදලා මොකද බලාපොරොත්තු වෙන්නේ? අඩු කාලයකින් අපේ ගමනාන්තයට වැඩි වේගයකින් ගමන් කිරීම. සමාජය තුළ අධිවේගී මාර්ග හැදෙන්නේ යම්සේද තොරතුරු දැනගැනීමේ අධිවේගී මාර්ගය වන අන්තර්ජාල පහසුකම් අඩු මිදලට වැඩි වේගයෙන් ලබා ගැනීමේ ක්‍රමවේදයන්ටත් අපි ආයුතුව තියෙනවා. ඒක අපි කිසිසේත් බැහැර කරන්නේ. ඒ වගේම කිසිසේත්ම රජයේ අත නොතබිය යුතු ඒත් රජයේ කල්පනා කරන සුබ සාධන ක්‍රියාවලියෙන් එහා ගියපු යම් යම් යෝජනත් මේ අයවැය ලේඛනය තුළ ඇතුළත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගෝල්ඩන් කී තැන්පතුකරු පෞද්ගලික ආයතනයක මුදල් තැන්පත් කරලා ඒ ආයතනය වැටුනම එය රජයේ වගකීමක් විදිහට අරගෙන ඒ සඳහා යම් කිසි මට්ටමක සහයෝගය ලබා දීමේ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන ශේෂ්‍ය තුළ ඇති වෙලා තියෙන පරිවර්තනය වඩාත් ඉදිරියට ගෙනියන්න. විශේෂයෙන්ම අද මම දන්නවා සරසවි වල තියෙන බරපතලම ප්‍රශ්නයක් තමයි නේවාසිකාගාර හිඟේ. සා නේවාසිකාගාර හිඟේට අපි විසඳුම් සොයාගත යුතුවම තියෙනවා. ඒක ආයි දෙකක් නැහැ. ඒ වගේම අපි අනිත් පැත්තෙන් බැලුවොත් ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය වඩා තුලිත ලෙස බෙදී යා යුතුව තියෙනවා. අද කොළඹ නගරය සහ කිලෝමීටර් 80ක් ගුවන් රේඛාවක් ගත්තොත් ඒ කිලෝමීටර් 80ක වෙන සංවර්ධනය ඈත ප්‍රදේශ කරා ගෙනියන්නට අධිවේගී මාර්ග තව තවත් ඉදිරියට ගමන් කරන්නට එපමණක් නෙමෙයි ගරු මුලාසනාරූඪ නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි ඔබතුමත් නියෝජනය කරන උතුරු සහ නැගෙනහිර 30 අවුරුදු යුද්ධයක් එක්ක සංවර්ධනය ඇන හිටියා. එහෙනම් අපි උතුරු සහ නැගෙනහිර සංවර්ධන ක්‍රියාවලියට වැඩි දායකත්වයක් දැක්විය යුතුව තියෙනවා. ඒ ඇයි? උතුරු නැගෙන සංවර්ධනයේ අඩපණු වුණා. ඒ සංවර්ධනයේ අඩපණු වීමත් තමුන් වෙනස් විදියකට සැලකීමක් කියන හැඟීම උතුරු නැගෙනහිර ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට ඇති වෙන හැඟීමක්. ඔබතුමා දන්නවා මම පෞගිය කාලේ නිර්භීත පියවරක් ගත්ත කෙනෙක්. මාතර දිස්ත්‍රික්කයේ ඔබතුමා විපක්ෂ නායකතුමා එවැගේම සුමන්දිරන් මෙතුමාට අපි ආරාධනා කරේ මේ සංහිඳියා ක්‍රියාවලිය අපි වඩාත් අර්ථවත් වෙන්නට නම් ඒ උතුරත් දකුණත් අතර ඒ පාලම ශක්තිමත් කරන්න ඕනේ. ඒ ගත ක්‍රියාමාර්ගය පිළිබඳව මුලින්ම මට කතා කළ සුභපැතුවේ දලස් සලහපෙරු මෙතුමා. මොකද දලස් අරහපෙරු මෙතුමා තමයි එදා මම දන්න තරමට කළුතර දිස්ත්‍රික්කයේ සීමාව පානදුරෙන් පටන් ගත්තම කතරගම මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ සීමාව දක්වා දෙමළ නායකයෙකුගේ නමක් මාර්ගයකට යොදලා තියෙනවා නම් පොන්නම්බලම් රාමනාදන් මහතාට ඒ නම යෙදුවේ දලස් සලහපෙරු මෙතුමා. ඒ මාතර දිස්ත්‍රික්කයේ ඒ නිසා මට එතුමායි සුභපැතුවේ. ඒ නිසා අපි මේ සංහිඳියා ක්‍රියාවලිය හරහා ගමට සංවර්ධනය ගෙන යාමේදී තුලිත සංවර්ධනයක් ගෙන යුතුයි. එය තලන සංවර්ධනයක් නොව තුලිත සංවර්ධනයක් කරා රට තුළ ක්‍රියාත්මක වීම වැදගත්. ඒ නිසා මධ්‍යම කඳුකරයේ වේවා
නැගෙනහිර
පළාත වේවා උතුරු පළාත
වේවා
දකුණු පළාත වේවා
විනාඩි 1ක් තියෙනවා
මෙන්න මේ සංවර්ධනය වඩා තුලිතව ගෙන යන්නත් ඒ සංවර්ධන ක්‍රියාදාමය තුල ජනතාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ රැකියා උපාධිධාරී රැකියා ප්‍රශ්නේ චීන කියමක් තියෙන ඔබ මාළු කූරියක් තෑගි දුන්නොත් මිනිස්සුගේ බඩගින්න එක වේලක් නිවන්න පුළුවන් හැබැයි ඔබ මාළු අල්ලන විදිය කියලා දීලා බිලිපිත්තක් අතට දුන්නොත් ඒ මිනිස්යාගේ සහ ඒ පවුලේ බඩගින්න සදාකාලික නිවන්න පුළුවන් ඒ නිසා පොලි රහිත ණය යෝජනා ක්‍රම ක්‍රීපයක් ඉතින් කම්මැලියන්ට ඒක හරියන්නේ නැහැ අපි රටක් විදියට ගොඩනගෙනවා නම් මේ පොලි රහිත ණය යෝජනා ක්‍රම හරහා එක පැත්තකින් උපාධිධාරීන් අනිත් පැත්තෙන් තරුණ පරම්පරාවට අනිත් පැත්තෙන් කාන්තාවන්ට මේ ලබා දීලා තියෙන උපස්තම්භණයම දිරිගැන්වීම ඇති රටක් විදියට ඊළඟ පරම්පරාව ගොඩ ගන්න මේ රටේ හතර සැරයක් අග්‍රාමාත්‍ය වුණු ඩඩ්ලි ෂෙල්ටන් සිරිනායක මහතුමා වරක් සඳහන් කරා අනාගතය මෙහෙවන්නෝද අනාගතයට උරුම කියන්නෝද අනාගතයට වග කියන්නෝද තරුණයෝ සහ ශිෂ්‍යයෝ වෙති කියලා එහෙනම් දිවංගත ඩඩ්ලි සිරිනායක මහතුමා සඳහන් කරපු කාරණේ අනාගතයට වග කියන්නෝද අනාගතයට උරුම කියන්නෝද අනාගතයේ මේ රට මෙහෙවන ප්‍රදීපස්තම්භයන් බවට පත්වන තරුණ පරම්පරාවත් ඒ වගේම ශිෂ්‍ය පරම්පරාවත් එක පැත්තකින් අධ්‍යාපනයෙන් කොට නංවන්නත් අනිත් පැත්තේ සෞඛ්‍ය සම්බන්ධ කරන්නත්
අරු මන්ත්‍රීතුමා
අහලා
අවසානයි
ක්‍රියා මාර්ග මේ ආයවැය ලේඛනයෙන් අරන් තියෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි හොන්ඩබල් සගන් සර්මසිංහ
ගරු නියෝජ්‍ය කාලක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම මම සතුට වෙනවා අද 2017 ආයවැය විවාදයට සම්බන්ධ වීම ගැන මට ඉතාම කෙටි කාලයක් තියෙන හින්දා දැන් මේ සමස්ත ආයවැය විවාදය තුලම අද වෙනකන් මේ ආණ්ඩුවට මේ රට පරිපාලනය කරගන්න බැරිකම තමයි කිව්වේ මේ ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න හින්දා ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයේ සහනයක් ජනතාවට දෙන්න බැහැ කියන පණිවිඩය තමයි සමස්ත රජයම මේ ආයවැය විවාදය තුලම රටට දෙන්න හදන පණිවිඩය ඒකේ මූලික කාරණේ හැටියට වුන් දකින්නේ මේ රටේ තියෙන ණය බර කියලා දැන් මේ ණය උගුල ගැන කතා කරනවා හැබැයි කාර්ක සභා සභාපතිතුමනි මම ඉතාම කෙටියෙන් කියනවා මේ ආණ්ඩුව ඉතිහාසගත වෙන ආණ්ඩුවක් ලෝකයේ එක වර්ෂයක් තුල ණය ගත්තා 2015 අවුරුද්ද තුල රුපියල් බිලියන 1112ක් ණය ගත්ත ආණ්ඩුවක් මේ තියෙන්නේ ඊළඟට අද වෙනකොට මේ රටේ ණය ප්‍රමාණය මේ මාධ්‍යවේදීන් කියන්නේ මේ දිවයින පත්‍රයේ 2016 11යි 15 රාජ්‍ය ණය ප්‍රමාණය 2016 පළවෙනි මාස 7ට කෝටි 87,870කින් නැගී මෙන්න මේක තමයි අද රටේ තියෙන තත්ත්වය ඒ හින්දා මේ රට ණය උගුලක හිර කරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නෙවෙයි මේ රට ණය උගුලක හිර කරේ යහපාලන ආණ්ඩුව අපෙන් ආණ්ඩුව බාරගද්දී යහපාලනය මේ රටේ ණය බාර තිබ්බේ රුපියල් බිලියන 8,503යි හැබැයි 2016 පළවෙනි මාස 7 ඉවර වෙද්දී අවුරුදු එකහමාරක කාලයක් තුල මේ රටේ ණය බර රුපියල් බිලියන 9,382 දක්වා මේ ආණ්ඩුව වැඩි කළා තියෙනවා යහපාලන ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න 123කින් මේ මාස 18 තුල මේ රටේ ණය බර වැඩි කරලා තියෙනවා ඊට අමතරව රුපියල අවප්‍රමාණය වීම හරහා රුපියල් බිලියන 285ක් මේ ණය බරට එකතු වෙලා තියෙනවා එතකොට අපිට අහන්න වෙලා තියෙන්නේ මේ ණය ගත්තේ පහුගිය ආණ්ඩුවේ ණය ගෙවන්න නම් ඒ ණය ප්‍රමාණය අඩු වෙලා තියෙන්න ඕනේ හැබැයි ඒ ණය ප්‍රමාණය අඩු වෙලා නැහැ ඒ ණය ප්‍රමාණය වැඩි වෙනවා ඒ වැඩි වෙන ණය ප්‍රමාණය වෙන දේ මොකද්ද කියලා මේ රටේ ජනතාව දන්නේ නැහැ පාර්ලිමේන්තුව දන්නේ නැහැ හැබැයි එක දෙයයි කියන්නේ ආණ්ඩුව අසාර්ථක වීමේ ප්‍රතිඵලය පහුගිය ආණ්ඩුවේ ණය බර කියලා කියන්නේ ඊළඟට අද ලංකාදීප පත්‍රයේ තියෙනවා හොඳ විග්‍රහයක් මේ ආයවැය පිළිබඳව මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිතුමා කියනවා ආයවැයේ ප්‍රධාන දුර්වලකම පෙර වසර විග්‍රහ නොකර පුරාජයේ රූපමනක් පැවසීමයි මම මේ වාර්තාව සභාගත කරනවා මෙන්න මේක තමයි යථාර්ථය පහුගිය අවුරුද්දේ ආයවැයේ පොරොන්දු වෙච්ච දේවල් ආණ්ඩුවට අමතක වුණා අනික් පැත්තෙන් 2016 වර්ෂයට ඉදිරිපත් කරපු අයවැය 2017 වර්ෂයේ නොවැම්බර් 1 වෙනිදා වෙනකන් සංශෝධනය කරා මුළු 365 දවසෙන්
තුන්සිය පනස්පස් දවසක්ම 2016 අයවැය සංශෝධනය කරපු රජයක් මේ තියෙන්නේ. ඊළඟට 2017 අයවැය එන්න දවස් 10කට කලින් වැට් පනත ගේනවා. ඊළඟට බදුබර වැඩි කරලා අයවැය ගේනවා. ඊට දවස් 2කට පස්සේ පැය 48කට පස්සේ ජල බිල වැඩි වෙනවා. ස්ථාවර ජල ගාස්තුව 50 ඉඳලා රුපියල් 250ට වැඩි වෙනවා. අනිකුත් අවම ජල ගාස්තුව රුපියල් 30කින් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ ආණ්ඩුව මේ දේවල් කරන්නේ මේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම් හින්දා. ආණ්ඩුව මොකද කොහෙද අඩු කරලා තියෙන්නේ? කොහෙද ගැසට් පත්‍රය අවලංගු කරලා තියෙන්නේ? මන්ත්‍රීතුමා ඕකාර වැට් වැට් 115 වැට් පනවන්නේ නැහැ කිව්වා වගේ කතාවක්. වැට් වැට් සෞඛ්‍ය ශේෂ්ඨයට අදාළ වෙන්නේ නැහැ කිව්වා වගේ කතාවක්. ඒ හින්දා මේ ජල ගාස්තු වැඩිවීම අඩු කරනවා නම් ඒ මට්ටමේම පවත්වාගෙන යනවා නම් අර තියෙන ගැසට් පත්‍රය අවලංගු කරන්න ඕනේ. මේක වැඩි කරනවද අඩු කරනවද කියලා තීන්දු කරන්න කොමිටිපත් කළා හරියන්නේ නැහැ. කොමිටිපත් කිරීම මේ රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කිරීමට හේතුව බවට පත් වෙන්නේ නැහැ. ඒ හින්දා මම ඊටාම වගකීමෙන් කියනවා මේ රට ප්‍රපාතයකට අරගෙන යන්නේ යහපාලන ආණ්ඩුව. ඒ හින්දා යහපාලන ආණ්ඩුවට පහෝගිය ආණ්ඩුවට දොස් පවරලා ඒ පාපයෙන් ගැලවෙන්න බෑ. ඊළඟට මම විශේෂයෙන්ම සඳහන් කරා මේ මත්තල ගුවන්තොටුපළ ගැන, අනිත් පැත්තෙන් හම්බන්තොට වරාය ගැන, මේවා ගැන මේ සමස්ත විවාදයේම කතා කරා. මත්තල ගුවන්තොටුපළට අපේ රජය දරපු වියදම රුපියල් බිලියන 27යි. හම්බන්තොට වරායට දරපු වියදම රුපියල් බිලියන 43යි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට දරපු වියදම රුපියල් බිලියන 35යි. කොළඹ පිටරවුම් මාර්ගයට වියදම් කරපු මුදල රුපියල් බිලියන 40යි. හැබැයි නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, යහපාලන ආණ්ඩුව බලයට ඇවිල්ලා දින 100ක් ඇතුළත මේ රටේ මහ බැංකුව කොල්ල කෑව අගමැතිතුමාගේ උපදෙස් පරිදි අගමැතිතුමාට ඒ වගකීම ගන්න වෙනවා. අද ආණ්ඩු පක්ෂයේ අගමැතිතුමාව හොදන්න උත්සාහ කරාට අගමැතිතුමාට ඒ කරපු අපරාධයෙන් මිදෙන්න බෑ. ඒකේ පාඩුව මහ බැංකුව කොල්ල කෑමෙන් රටේ ආර්ථිකයට වෙච්ච පාඩුව රුපියල් කෝටි 14,500යි. මෙන්න මේ රටේ ආර්ථිකය කඩාවැටෙන්න හේතුව. මේ හේතු හින්දා තමයි මේ ආර්ථිකය කඩාවැටෙන්නේ.
මන්ත්‍රීතුමා විනාඩි 1ක් තියෙනවා.
අවසාන මිනිත්තු 2ක් දෙන්න නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි. මේ ආණ්ඩුව බලයට එද්දී කරපු ප්‍රධාන ප්‍රකාශය තමයි අධ්‍යාපනයට 106ක් වේදන් කිරීම. පළවෙනි විශේෂයෙන්ම මේ රටේ වෘත්තීය වේදීන්, අනිත් පැත්තෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සරත් විජේසූරිය මහත්තයාගේ සිවිල් සංවිධාන සියලුම දෙනා කිව්වා අධ්‍යාපනයේ 106ක් වෙනුවෙන් හංසයට ඡන්ද දෙන්න කියලා. එහෙම බලයට ආපු ආණ්ඩුව අධ්‍යාපනයේ වියදම 150කින් අඩු කරනවා. කෘෂිකර්මයේ 160කින් අඩු කරනවා. 2017 වර්ෂය දිලිඳුකම පිටුදකීමේ වර්ෂය වුණාට දිලිඳුකම පිටුදකින්න වෙන් කරලා තිබ්බ මුදල් වලින් 107.5ක් අඩු කරනවා. ඒ හින්දා මේ ආර්ථිකයේ ඇති වෙලා තියෙන ප්‍රපාතය අර ලංකාදීප පත්තරේ තිබ්බා මැයි මාසේ 18 වෙනිදා මහාචාර්ය සිරි හෙට්ටිගේ, මං හිතන්නේ ඒ ටික බලලා නැහැ, මහාචාර්ය සිරි හෙට්ටිගේ කියනවා රටෙහි වත්මන් තත්ත්වය විස්තර කළ හැක්කේ ජාතික ව්‍යසනයක් ලෙස පමණි. ඒ හින්දා මේ තියෙන ආර්ථිකය අද රට ඇති වෙලා තියෙන තත්ත්වය මේ කියන ආකාරයේ ජාතික ව්‍යසනයක් පමණයි. යහපාලන ආණ්ඩුව අපිට හඳුන්වන්න පුළුවන් ශ්‍රී ලංකාව ජාතික ව්‍යසනයකට අරන් ගියපු රජයක් හැටියට විතරයි. ඒ හින්දා ඔබතුමා මේ කාලය ලබා දීම සම්බන්ධයෙන් මම විශේෂයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට තව තප්පර 30ක් ලබා දෙන්න මහින්ද අමරවීර ඇමතිතුමා කිව්වා එක්ක ගිවිසුම අස්සම් කරන්නේ නැහැ කියලා. එතකොට අපි රජයෙන් අහනවා, අගමැතිතුමා කැට තියලා කියනවා කවුරු විරුද්ධ වුණත් එක්ක ගිවිසුම අස්සම් කරනවා කියලා. වෘත්තිකයන් සියලුම දෙනා මේ රටේ විරුද්ධ වෙද්දී අගමැතිතුමා එක්ක ගිවිසුම අත්සන් කරනවා කියද්දී මහින්ද අමරවීර ඇමතිතුමා කියනවා එක්ක ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. එතකොට කවුද ඇත්ත කියන්නේ? අගමැතිතුමා අත්සන් කරොත්, මේ කියන විදිහට අගමැතිතුමා අත්සන් කරොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන විශේෂයෙන්ම මහින්ද අමරවීර ඇමතිතුමාට ඉල්ලාස් වෙන්න සිදුවෙයි. මොකද එතුමා කරපු ප්‍රකාශයත් එක්ක අපි බලාගෙන ඉන්නවා මුළු රටක් විරුද්ධ වෙන මේ එක්ක කිවිසුමට අපි විශ්වාස කරනවා. අපේ පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් විරුද්ධ වෙයි කියලා. බොහොම ස්තුතියි.
හොන්රබල් අජිත් මෙන්න පෙරම
මූලාසනේ ලුඩ සභාපතිතුමනි විශේෂ මද අයවැය විවාදයේ දෙවෙනිවර කිවීම අයවැය විවාදයේදී විවිධ අදහස් මතු කළා. අපේ සේනසිංහ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා
ඕඩර් ප්ලීස් ඔනරබල් වේලු කුමාර් ටු ද චෙයාර්.
ඔව් අපේ සේනසිංහ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා මත්තල ගුවන්තොටුපළ ගැන. අපි විශේෂයෙන්ම කියනවා මත්තල ගුවන්තොටුපළ අපි මේ අයවැයෙන් සල්ලියෝ දෝලා ඒක රටට බරක් නොවෙන ණය බරක් නොවෙන ආයතනයක් බවට පත් කරනවා. මොකද එදා ඒ මන්ත්‍රීතුමාලට ඒ පොයින්ට් ඔෆ් ඕඩර් නෑ මට විලා විනාඩි දා තියෙන්නේ. ඒ සඳහා කතා කිරීමට අවස්ථාව ලැබිලා තිබුණේ
නැහැ.
අපි පිළිගන්න. මොකද හේතුව
කතා කරන්න අන්තුම
අරු සභාපතිතුමනි මම කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් අජිත් මාන්නප්පරු මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරනවා. මම කිව්වේ කෝටි 14,500ක වංචාවක් මහා බැංකුව සම්බන්ධයෙන් මේ ආණ්ඩුව කියන්න ඕනි කියන එකයි.
දෙන්න මගේ වෙලාව. බෑන්කින් මුල්ලා එනකොට පාරේ බුදියකට කට්ටිය නවනීතන් පිල්ල එනකොට කසාද බඳින්න කතා කරපු කට්ටිය ඕගලන්ට පුළුවන්ද වරායක් හදන්න? යුරෝපයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්ද? අද වර්තමානයේ නව ස්වාසිලන්ත නෙමෙයි යුරෝප රටවල් එක්ක වෙලා වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි විශේෂයෙන් කියනවා අපි වර්තමානයේ වල සහන දෙන අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි රටේ තත්ත්වය කිව්වා මෙන්න මේ තත්ත්වෙට අපි මුහුණ දෙනවා කියලා. වර්තමානයේ වල කියවල බලන්න, ගෙදර ගිහලා දැන් වෙලාව නැත්නම් අයවැය වார்த்தාව කියලා කියවල බලන්න, මොනවද දීලා තියෙන සහන කියලා කියවල බලන්න. සහන දෙන අයවැයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම වාසුදේව නානායක්කාර කරු මන්ත්‍රීතුමා කියනවා හරියට අලුතෙන් මන්ත්‍රීකම අරන්ගෙන ආපු කෙනෙක් වගේ, අලුත් මන්ත්‍රී කෙනෙක් වගේ කියනවා මේ වක්‍රබද්ද වැඩි ඍජුබද්ද අඩුයි කියලා. අපි ඔය කිව්වා ණය ගන්න කිව්වා මේ රටේ එක පුද්ගලයෙක්ව ලක්ෂ 4කට ණය කරනවා. අපි කිව්වා එක පුද්ගලයෙක් ලක්ෂ 4කට ණය කරනකොට ඕවා ගෙවන්න වෙන්නේ වක්‍රබද්ද තුල තමයි මේ පුද්ගලයා කියලා විශේෂයෙන් අපි සඳහන් කරලා කිව්වා. එදා පූස් පැටවු ටික වගේ කා ගහන්න නැතුව ඉඳලා කට වහගෙන ඉඳලා අද බොරුවට මේ අලුතෙන් මේ ආර්ථිකය හැදුනා වගේ 180 වක්‍රබද්දාවේ අද වගේ බොරු ප්‍රකාශ කරනවා. මතක තියාගන්න අපි අයවැය යෝජනා ටික අරගෙන යනවා. අයවැය යෝජනා ටික අපි අරගෙන යනවා මේ වක්‍රබද්ද අඩු කරලා මේ රටේ අහිංසක දුප්පත් සොනේ ඉන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදය අපි හදලා දෙනවා. ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න මේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල එදා බහිඳ රාජපක්ෂ ආණ්ඩුවට වඩා අඩුයි. 2014 මිල අඩුයි, පෙට්‍රල් මිල අඩුයි, ගෑස් මිල අඩුයි, පාන් පිටි අඩුයි, කිරි පිටි අඩුයි, පාන් රාත්‍රල අඩුයි, හාල් අඩුයි, සීනි අඩුයි, පරිප්පු අඩුයි. මතක තියාගන්න 2014 මිලට වඩා අඩුවෙන් අපි අදත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ රටේ ජනතාවට දෙනවා කියන එක මතක තියාගන්න. ගරු මූලාසනේරුවට මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි කියනවා මේ අයවැය දිහාගෙන කතා කරද්දි මේ අයවැය හොඳට බුද්ධිමත්ව හිතලා බලන්න, දේශපාලන කෝණයකින් බලන්න එපා. මේ අයවැය දිහා බැලුවාම ජනතාවගේ ආදායම් ඉහළ නංවන්නට විවිධ ක්‍රියාකාරකම් මේ අයවැය තුළ තියෙනවා. සියලු දෙනාගේ රැකියා නිවාස ලබා දෙන ක්‍රමවේද මේ අයවැය තුළ තියෙනවා. නිවාස ප්‍රශ්න විසඳන හැටි මේ අයවැය තුළ තියෙනවා. සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා සෑම තරාතිරකටම ඒ ඉලක්කය කරා යා හැකි ක්‍රමවේද මේ අයවැය තුළ තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් තරංකාරී සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් බිහි කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ටික මේ අයවැය තුළ තියෙනවා. කාර්මික වේවා, සේවා වේවා, කෘෂිකර්ම වේවා, අංශවලට අයත් දේශීය සමාගම් වලට ලෝක වෙළඳපොළ තරංකාරීව කටයුතු කරමින් අපේ රටේ අපනයනය ඉහළ නංගලා ගෝලීය ආර්ථිකයට අපේ නිෂ්පාදනය එක්කහු කරන්න පුළුවන් ක්‍රමවේදය මේ අයවැය තියෙනවා. මේවා තේරෙන්නේ නැත්නම් වෙලාවක් අරගෙන නිමාඩුවක් අරගෙන ගිහිල්ලා මේ අයවැය පොත හොඳට කියවන්න කියලා මං ඉල්ලුම් කරනවා. විශේෂයෙන්ම මුලසනේරුවේ මන්ත්‍රීතුමනි මේ කියන බදු ගහන අයවැයක්. බදු ගහන්න නැතුව කවුද අයවැය දුන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා අයවැය දුන්නේ බදු නොගහද? බදු නොගහ බදු අය කරලා තමයි අයවැය හදලා තියෙන්නේ. නැතුව සාක්කුවෙන් සල්ලි දීලා අයවැය හදන්නේ? සාක්කුවෙන් සල්ලි අරන් අයවැය හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා මැදමූල ඉඩම් විකුණලාද අයවැය හැදුවේ? නෑ, බදු වලින් තමයි අයවැය හැදුවේ. නමුත් මේ අයවැය විශේෂත්වයක් තියෙනවා. මේකේ ණය නෑ, ණය නැති අයවැයක් මතක තියාගන්න. ඔබතුමාලගේ කාලේ රුපියල් කෝටි 113,700ක් ආදායම තියෙනකොට බදු ණය ඔක්කොම ගහලා 1,13,00,000ක් ආදායම තියෙනකොට රුපියල් කෝටි 1,62,00,000ක් ණය ගැව්වා. ණය රටේ සමස්ත ආදායමත් ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයක් තිබ්බේ. අද මේ අය ඇතුළේ එහෙම නැහැ. මේ අය යෝජනා ටික බලන්න එහෙම වැඩි පොලියට ණය අරගෙන අය වැය පියවන ක්‍රමයක් මේකේ නැහැ. මේකේ බදු තියෙනවා අපි පිළිගන්නවා. බදු තිබ්බත් මේකේ ණය නැහැ. රටේ ජනතාව ණය බරින් මුදවන අයයක් තමයි මේක තියෙන්නේ. ඕව හොඳට ගිහිලා කියවල බලන්න. හිතට අමාරුයි. ගැරන්ඩියන්ට බුමුදල් ගහනවා වගේ තමයි. කියනකොට ඕව අහන් ඉන්න බෑ. බලාගෙන ඉන්න බෑ. රට යන ගමන් මග බලාගෙන ඉන්න බෑ. නමුත් මම කියනවා විශේෂයෙන්ම මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයට අපි අත දුන්නා. අපි නිදහස් මේ දරුවා වඩා ගන්නවා ලෝ නායකයා ගිහිල්ලා දරුවට හරි ආදරේ කියනවා වඩාගෙන පිටිපස බලනකොට කිරිපිටි මිල වැඩි වෙලා කොයි ආණ්ඩුවද කිරිපිටි මිල අඩු කළේ අපේ ආණ්ඩුව තමයි ওই දරුවා වඩා ගත නැතුනහට දරුවට දෙන්න ඕන කිරිපිටි ටික අඩු කළේ කියන එක විශේෂයෙන් කියනවා ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න දරුවට පාසල් පොත් දුන්නේ කවුද දරුවට නිලැඳුම දුන්නේ කවුද අද දරුවගේ පාසල් යන වෑන් එක තව ප්‍රමිතිකරණයට ලක් කරන්න ඒ සඳහා සුවිශේෂ පහසුකම් ඇතුව යන්න ඒ සඳහා නවීකරණය සඳහා යන ගාස්තුවෙන් 175ක් පුලියනවා දරුවෝ ගැන බැලුවේ කවුද අද දරුවව සෞඛ්‍ය රක්ෂණය ඇති කරලා දීලා මේ රටේ අවුරුදු 5 සිට අවුරුදු 19 දක්වා පාසල් යන දරුවන් රක්ෂණය කරලා ඒ අය බලා ගන්න එදා ආඩම්බර තාත්තලා ඕකලේ නැහැ වඩා ගන්නලා කිරිපිටි මිල වැඩි කරන එක විතරයි ආඩම්බර තාත්තලා කළේ අද අපි එතෙන්ට ඇවිල්ලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අද අපි ටැප් දෙනවා උසස් පෙළ පාසල් වලට පරිගණක යන්ත්‍ර 50ක් දෙනවා 50 දක්වා දෙනවා ටැප් දෙනවා පරිගණක දෙනවා ගුරුවරුන්ට ටැප් දෙනවා දරුවන්ට දෙනවා මේ අධ්‍යාපන විප්ලවයක් කරනවා මතක තියාගන්න අපි අපි ඒ විප්ලවය කරා මහපොළ ශිෂ්‍යත්වයේ දුන්නේත් අපි තමයි දරුවන්ට පාසල් විශ්වවිද්‍යාල යන්න ඒ සඳහා අපි වැඩ කටයුතු කරනවා ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න මේ රක්ෂණය තුල රුපියල් 10000ක් බාහිර ප්‍රතිකාර කරන්න ඕනම දරුවෙකුට අවශ්‍ය හැකියාව පහසුකම් සැලසනවා ඒ විතරක් නෙමෙයි රුපියල් ලක්ෂයක නේවාසික ප්‍රතිකාර ගන්නවා නම් මේ රටේ සමස්ත දරුවන්ට කියනවා එහෙනම් අර වෑන් වල බෝඩ් ගහගෙන දරුවාව අසනීපයක් වුණා සල්ලි නැහැ බේට් එක ගන්න සල්ලි නැහැ කියලා යුගය නිමා කරලා සමස්ත දරුවන් වෙනුවෙන් ඒ සෞඛ්‍ය පහසුකම් ගොඩනගා ගන්න අපි අවශ්‍ය කටයුතු කරනවා එදා අපිට හිලු කළා එදා අපිට hina වුණා දරුවට රෙදිනික දෙනකොට රෙදි මාමා කිව්වා දරුවට මහපොළ දෙනකොට ඔය මහපොළ දරුවන්ට දුන්නා විශ්වවිද්‍යාල දරුවෝ ඔය නාස්ති කරයි කුඩු ගහයි අපචාරයයි කියලා කිව්වා දරුවට පොත් ටික දෙනකොට ඔය කොමිස් ගහයි කිව්වා අදත් අපි ටැබ් එක දෙනකොට විවිධ කැනහිලි කතා කටකඩිච්චි කතා කියනවා මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්න අවශ්‍ය උපකරණ දෙනකොට අද මේවා බලාගෙන ඉන්න බෑ මොනවද කලේ දරුව වෙනුවෙන් වඩා ගන්න ඇරෙන්න මොනවද කලේ දරුව වෙනුවෙන් කිරිපිටි මිල අඩු කළාද දරු වෙනුවෙන් ඒ අවශ්‍ය දේ අපි කරලා තියෙනවා ඒ වගේම අපි විශේෂයෙන් කියනවා මේ කොච්චර කයිවාරු ගැහුවත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපන අපි නේද ඇවිල්ලා 26000ක් විශ්වවිද්‍යාලයට ගියා අවුරුද්ද ඇව්වේ 2016 විශ්වවිද්‍යාලයට 26000ක් අපි විශ්වවිද්‍යාලය ඇරියා ඒ කටයුතු අපි කළා ඒ විතරක් නෙමෙයි ඒක තවත් 26000 50000 කරන්න අවශ්‍ය වාතාවරණය අපි නිර්මාණය කළ දෙනවා 26000 50000 කරන්න අපිට ගොඩනැගිලි හැදලා කඩනමින් මේක කරන්න බෑ අපිට මානව සම්පත් තියෙන හොඳ උගත්
විනාඩියක් තියෙනවා ගර්මන්තුමා
හොඳ උගත් ආචාර්යවරු ඉන්නවා අපිට ක්ෂණිකව මේක කරන්න බෑ නමුත් අපි විශ්වවිද්‍යාල ඒ ගොඩනැගිලි වල දිවා රාත්‍රි හරි උගන්නලා මේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න අවශ්‍ය උපාධිය ලබා ගන්න අවස්ථාව අපි හැක් කරනවා දිවා රාත්‍රි වැඩ කරලා හරි කමන්නේ ඒ අවස්ථාව අපි ඇති කරනවා ඒ විතරක් නෙමෙයි අද එදා ණයගත්තේ කවුද කෝටි ප්‍රකෝටි ණයගත්තේ ගජමිත්‍ර විතරයි හිතවතුන් විතරයි ණය ගන්න පුළුවන්කම තිබ්බේ අද ගමේ ග්‍රාම සේවා වසමේ ඉන්න ව්‍යවසායකට ලක්ෂ 10ක් පොලී රහිත ණය මේ අයෙන් දීලා තියෙනවා හැම ග්‍රාම සේවක වසමකම ඉන්න සොයන් රැකියාව ක්‍රියාත්මක කරන්න ලක්ෂ 10ක ණයක් පොලී රහිතව අරගෙන තමුන්ගේ ව්‍යාපාරය ගෙනියන්න ඇති අවස්ථාවක් අපි හදලා දීලා තියෙනවා ලක්ෂ 10 ගමෙන් ගමට මේක තියෙනවා ඒ හිඳ මම විශේෂයෙන් කියනවා ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න සේවා පියස් හදලා මිඩ් ගමේ ඉන්න
මිස්සයි නෝනා
ගමේ ඉන්න සමුදාරි මහත්තයා ගමේ ඉන්න කෘෂිකර්ම නිලධාරි
ගමේ ඉන්න සමුදාරි
මේ සියලු දෙනාටම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් සමාජයක් අපි නිර්මාණය කර දෙනවා මම අවසාන වශයෙන් කියනවා ගරු මුහුලාසනේ නුරේ මන්ත්‍රීතුමනි මේ
අඩුපාඩු කියනකොට ඉන්න බෑ, අහගෙන ඉන්න බෑ. ආණ්ඩුව කරන හොඳ වැඩ ගැන කතා කරනකොට ඒවා අහන්න බෑ. ඒවා ඒවා ඉවසාගෙන අහන්න බෑ. හොඳ වැඩවලට ගරු මන්ත්‍රීතුමනි එකතු වෙන්න. විපක්ෂය කියන්නේ හැම එකටම බාල්දි අදින එක නෙමෙයි, හොඳ වැඩවලට එකතු වෙන්න. මේ මේකේ ක්‍රියාදාම එකතු වෙන්න, වෙන දේවල් විවේචනය කරන්න,
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න.
අපි මේ මොන දේ කළා
මන්තුමා අවසන් කරන්න.
අවසානයි මේ මොන දේ කළා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වඩා අඩුවෙන් තාමත් සීනි ටික කඩේ ගන්න තියෙනවා, පිටි ටික ගන්න තියෙනවා, පෙට්‍රල් ටික ගන්න තියෙනවා, ගෑස් ටික ගන්න තියෙනවා, පාන් පිටි ගන්න තියෙනවා, කිරි පිටි පැකට් එක ගන්න. අදත් පුළුවන් ගිහින් බලන්න කියලා කියමි.
ස්තුති ස්තුති DVD චානක මන්තුමා ගරු.
ගරු සභාපතිතුමනි, මට විනාඩි කීයක් තියෙන සභාපති?
අයි කියලා තියෙන්නේ මෙතන විනාඩි 6ක්.
ගරු සභාපතිතුමනි, ඉතාමත් කෙටි කාලයක් හරි මට මෙම අයවැය පිළිබඳව අදහස් දැක්වීම පිළිබඳව ලබා දී පිළිබඳව මම පළමුවෙන් ස්තුති ගන්න කැමැති. ගරු කතානායකතුමනි, ගරු සභාපතිතුමනි, මේ විනාඩි 6 කාලය තුල මම කතා කරන්න යන්නේ ගොවියට වෙච්ච අසාධාරණයේ පිළිබඳ, එහෙම නැත්නම් දීවරයට, කම්කරුවට, රජයේ සේවකයට, ව්‍යාපාරිකයට වෙච්ච අසාධාරණයේ පිළිබඳ කතා කරන්න මට වෙලාවක් නැති නිසා මම අපි හැරෙන්න කැමති 2015 එදා ජනවාරි 8 වෙනිදා ජනබලයක් ලබා දෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. එතුමට ඒ බලය ලබා දෙන්නේ රට තුල යහපාලනය ඇති කරනවා කියන පොරොන්දුවට, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා කියන පොරොන්දුවට, රටේ හොරකම් අයින් කරනවා කියන පොරොන්දුවට. හැබැයි එතුමා බලයට පත් වෙලා පළමුවෙන්ම පත් කරන නිලධාරී මණ්ඩලය, අමාත්‍ය මණ්ඩලය හොරුන්ගෙන් පිරි, වංචාකාරයන්ගේ පිරි, දූෂණවලට සම්බන්ධයගේ පිරි කණ්ඩායමක් තමයි පත් කරන්නේ. අද විශේෂයෙන්ම ගත්තම හිතන්න බලන්න මුදල් ඇමැත්තුමා. මුදල් ඇමැත්තුමාට, රවි කරුණානායක මැත්තුමාට මුදල් අමාත්‍යාංශය බාර දීම හරියට නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ. නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ. ඔබතුමාලා දන්නවා ලංකාවේ ලොකුම භාණ්ඩ හා සේවා පිළිබඳව ව්‍යාපාර ආයතනයේ තියෙන ග්ලෝබල් ලොජිස්ටික් ආයතනයේ අයිතිකරුවා රවි කරුණානායක මැතිතුමා. එතුමාට තමයි බාර දෙන්නේ, එතුමා තමයි වැඩියෙන්ම රේගුවත් එක්ක ව්‍යාපාර කරන, එතුමාට තමයි බාර දෙන්නේ මුදල් ඇමතිකම. හොඳයිද දැන්? හැබැයි ජනතාව හොල්මන් වෙනවා. ජනතාව අනිවාර්යෙන් හොල්මන් වෙනවා මේ වගේ ඇමති කෙනෙකුට බාර දුන්න මුදල් අමාත්‍යාංශකම්. හැබැයි එතුමා මුදල් අමාත්‍යාංශය බාරගෙන ඉතාමත් කෙටි කාලයකින් දූෂණ වංචා දිනෙන් දින වැඩි කරනවා. එතනින් මම කීපයක්, උදාහරණ කීපයක් ඔබතුමාට කියන්න කැමතියි. එකක්, පළමුවෙන්ම මේකට එනවා ලංකාවේ වරායට අණ්ඩ වැලියු කරලා ප්‍රාඩෝ 900ක් එනවා. මේ ප්‍රාඩෝ 900 ඇවිල්ලා රේගුවෙන් ඊට පස්සේ මේක අල්ලලා රේගුවෙන් කියනවා මේකට ලක්ෂ 80 ගානේ, එක ප්‍රාඩෝ එකකට ලක්ෂ 80 ගානේ. ඒ වගේම බෙන්ස් රථ එනවා 700ක්, ඒකට ලක්ෂ 80 ගානේ. එකකට දඩ මුදලක් නියම කරලා මේ වාහන ටික සීස් කරනවා, වාහන ටික තියා ගන්නවා. හැබැයි මේ මුදල් අමාත්‍යතුමා එතුමා මොකද්ද කරන්නේ? මේ ලක්ෂ 80 අයින් කරලා ඒකට ලක්ෂ 16ක දඩයක් ගහලා එතුමාගේ කොමිස් මුදල අරගෙන ඒ වාහන ටික එළියට දානවා. ඒකෙන් වෙච්ච පාඩුව දැනට බිලියන 10ක්, කෝටි 10ක්, එහෙම නැත්නම් මිලියන 10,000. මේ මුදලෙන් පුළුවන්කම තිබුණා ලංකාවේ හයිවේ එකේ කිලෝමීටර් 10ක් හදන්න, එහෙම නැත්නම් අධ්‍යාපනය දියුණු කරන්න, පාසල් දියුණු කරන්න, එහෙම නැත්නම් අර 100%ක් වෙච්ච අනිත් ජනතාවටත් විදුලිය දෙන්න පුළුවන්කම තිබුණා, ජලය දෙන්න පුළුවන්කම තිබුණා. හැබැයි එතුමා ඒක හොරගම් කරා. ඒවට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒ වගේම බ්‍රයිබර් කමිෂන් එකට අපි පැමිණිලි කරලා තියෙනවා. හැබැයි අද වෙනකන් ඒව විභාග වෙලා නැහැ. ඒ වගේම ගත්තම අද එතුමාගේ ව්‍යාපාර ආයතන සඳහා ඒකේ වැඩ කරන ඒ එතුමාගේ වැඩ කරන CEOට එහෙම නැත්නම් නිලධාරින්ගේ වියදම් පවා අද දෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. එතුමාගේ ඉන්නවා ග්ලෝබල් ලොජිස්ටික් ආයතනයේ සභාපතිතුමා ඩොන් සිරිල් රොඩ්රිගෝ මැතිතුමා. එතුමාත් අර මහ බැංකු අධිපතිතුමා වගේම සිංගප්පූරුවෙන් ඉම්පෝර්ට් කරපු කෙනෙක් තමයි. සිංගප්පූරුවෙන් තමයි මේගොල්ලෝ ඔක්කොම හොරු ටික ගේන්නේ. මේගොල්ලෝ ගේන්නේ ඔක්කොම හොරු ටික සිංගප්පූරුවෙන් ගේනවා. මොකද ලංකාවේ පුරවැසිභාවය නැති වෙනකොට ෂේප් එකේ පන්නන්න පුළුවන් හින්ද ගේනවා. එතුමා ලංකාවට ඇවිල්ලා නවතින්නේ හිල්ටන් හෝටලේ නැවතිලා මාස 6ක් ඉන්නවා. වැඩ කරන්නේ ග්ලෝබල් ලොජිස්ටික් ආයතනයේ සභාපතිවරයා වශයෙන්, CEO වශයෙන්.
එතුමා වැඩ කරන ගමන් හැබැයි එතුමගේ හිල්ටන් හෝටලයට සම්පූර්ණ කෝටි 5.7ක්ම ගෙවන්නේ ලංකාවේ රජයෙන් මුදල් අමාත්‍යාංශයේ. හොල්මන් වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම හොල්මන් වෙනවා. මුදල් ඇමතුමාගේ හොරකම් ගන්නකොට හොල්මන් වෙනවා. ඒ වගේම අපි දන්නවා ලංකාවේ ලොකුම හොරකම උනේ බැඳුම් කර වංචාව. ඒ බැඳුම් කර වංචාවට අහුවෙච්ච අරජුන ඇලෝසියස් ආයතනයෙන් තමයි එතුමාගේ ගෙදරට මිලියන 1.5ක රෙන්ට් එක ගෙවන්නේ. මාසෙට මිලියන 1.5ක් ලක්ෂ 15ක් රෙන්ට් එක ගෙවන්නේ. මේ පිළිබඳව මහින්දානන්ද ඇමතුමා පාර්ලිමේන්තුවේ කතා කරා. ඒ වගේම මාධ්‍යයට ගිහිල්ලා කතා කරා. ඒ වගේම රවි කරුණානායක
කියනවා මන්තුමා තව විනාඩියක් තියෙනවා.
විනාඩි දෙකක් දෙන්න රවි කරුණානායක මැතිතුමාට අභියෝගයක් කරා පුළුවන් නම් ගිහිල්ලා දාන්න විරුද්ධව අපහාස නඩුවක් දාන්න. හැබැයි එතුමා දැම්මේ නැහැ. මොකද එතුමා දන්නවා එතුමාට සම්පූර්ණ මුදල් ගෙව්වේ ඒ අර්ජුන් ඇලෝසියස් ආයතනය. ඒ වගේම අපි දන්නවා ඉස්සර නම් කිව්වේ මිස්ටර් ක්ලීන් කියලා. අගමැතිතුමා ඉස්සර මොනවද කිව්වේ මිස්ටර් ක්ලීන්? විපක්ෂ නායක විදියට හිටියේ මිස්ටර් ක්ලීන් විදියට. හැබැයි අද වෙද්දි වෙස් මූණ ගැලවිලා තියෙනවා කෝටි 1500ේ වංචාවේ සම්පූර්ණම වගකීම අගමැතිතුමා ගන්න ඕනේ. මොකද අගමැතිතුමා තමයි එතුමව ආරක්ෂා කරේ. ඒ වගේම අගමැතිතුමා තමයි මුලින්ම මුදල් අමාත්‍යාංශයෙන් අයින් කරලා මහ බැංකුව අගමැතිතුමාගේ යටතට අරගෙන කෝටි 1500ක් වංචා කරලා ඒ මුදල තමයි පාර්ලිමේන්තු මැතිවරණයට යොදාගත්තේ. ඒ සල්ලි වලින් තමයි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්නේ. ඒ වගේම හොරු ටිකක් එකතු කරගෙන තමයි අද රට පාලනය කරන්නේ. ඒ නිසා ඒ නිසා මේ වගේ හොරු ටිකක් එකතු වෙලා හදන ආණ්ඩුව, ඒ වගේම හොරෙක් හදපු අයවැය, හොරෙක් අගමැති කරන, හොරෙක් කරපු මේ සියලුම දේවල්ට විරුද්ධව 18 වෙනිදා අනිවාර්යෙන්ම අපි විරුද්ධව ඡන්දය දෙනවා. ස්තුතියි.
ස්තුතියි ඔනරබල් මුජිබුල් රහමාන්.
ගරු සභාපතිතුමනි, මන්ත්‍රීතුමා කතාව අපි අහගෙන හිටියා. දැන් මේ මන්ත්‍රීතුමා කතා කරනකොට අපිට හරි පුදුමයි. පෞගිය කාලේ වෙච්ච හොරකම් වංචා ඒ කිසිදු දෙයක් දන්නේ නැති ආකාරයට තමයි මේ මන්ත්‍රීතුමා කතා කරේ. පොඩි ළමෙක් වගේ මං හිතන්නේ මන්ත්‍රීතුමා ඒ කතාව දිහා බැලුවම අපිට ටිකක් දුකත් හිතුණා මන්ත්‍රීතුමා ගැන. ගරු සභාපතිතුමනි, අපි දන්නවා විශේෂයෙන්ම අපි මේ ආණ්ඩුවේ මේ අයවැය අපි හදනකොට, අපි 2015 මේ රට බාර ගන්නකොට මේ කතා කරපු මන්ත්‍රීතුමාලාගේ ආණ්ඩුව බිලියන 10000ක නායකයෙක් තමයි අපි බාරගත්තේ. ඒ බිලියන 10000ක නායකයෙක් අපි මේ රට බාර අරගෙන විශේෂයෙන්ම පෞගිය කාලේ 108ක පොලියක රාජපක්ෂ ආණ්ඩුව, ඒ වගේ අධික පොලියට නායක අරගෙන ඒ වගේ තත්ත්වයක් උඩ අපිට නැවත ඒවා ගෙවන්න, ඒවා අපේ කරමත වැටිලා ඒ ණය ප්‍රමාණයත් එක්ක තමයි මේ රට අපිට මේ අයවැය හදන්න අපිට මේ කාලය උදා වුණේ. අපි කියන්න ඕනේ විශේෂයෙන්ම මේ නැවත ගෙවන වසරකට පොලිය හා ණය ප්‍රමාණය බැලුවම 2014 මිලියන 10,76,257ක් අපි ඒ අවුරුද්දට අපි ණය ගෙවලා තියෙනවා. 2015 සඳහා මිලියන 13,17,891ක් අපි ණය ගෙවලා තියෙනවා. 2016 වසර සඳහා මිලියන 11,669,272ක් ඇස්තමේන්තු කරලා තියෙනවා මේ අවුරුද්දේ ණය ප්‍රමාණය ගෙවන්. අපි අරගෙන බැලුවම පෞගිය ආණ්ඩුව ලබාගත් විශාල ව්‍යාපෘති කරා, ඒ ව්‍යාපෘති හරහා ඒ ගත්ත ණය ප්‍රමාණය, ඒ වෙච්ච අලාභය අපිට අද දරන්න සිදු වෙලා තියෙනවා. ඒවා ගත්තේ විශේෂයෙන්ම ග්‍රීක් බොන් වලින් මිලියන 8,800ක් ඒ වෙච්ච පාඩුව, ඊළඟට හම්බන්තොට ජාත්‍යන්තර කන්වෙන්ෂන් සෙන්ටර් එක හදන්න මිලියන 850ක් වියදම් කරා, ඊළඟට මත්තල ගුවන්තොටුපළේ අලාභයේ විතරක් මිලියන 13,600යි, ඊළඟට ශ්‍රී ලංකන් ගුවන්යා සමාගමේ පාඩුව බිලියන 141යි, ඊළඟට නෙළුම් කුළුණ හදන්න වියදම් කළ දෙනා මිලියන 9,700ක්, ඊළඟට මේ වගේ මේ වගේ නාස්තිකාර වියදම් ආයතන 9ක විතරක් ගරු සභාපතිතුමනි අපිට වෙච්ච පාඩුව බිලියන 217ක් අපිට පාඩු වෙලා තියෙනවා මේ සියල දෙනාම කරගහන්න සිද්ධ වුණේ අපිට ඒක බාර ගන්න සිද්ධ වුණේ අපිට අද මේ කතා කරන මන්ත්‍රීතුමා ඒව ගැන හොයන්නේ නැතුව ඒව ගැන බලන්නේ නැතුව ඇවිල්ලා මෙතන කතා කිරීම ඉතාම කනගාටුදායකක් ඒ විතරක් නෙමෙයි ඒ වගේ නෙමෙයි අසත්‍ය චෝදනාවල් අපි දන්නවා බඳුන් කරගෙන ඒ වෙච්ච දේ ගැන කෝප් කමිටු වාර්තාවර පළවෙනි වතාවට ලංකාවේ කෝප් කමිටු වාර්තාවක් අද නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා අධිකරණයේ ඉස්සරහා ගිහිලා නඩු පවරන්න කියලා මෙතුමන්ලාගේ කෝප් කමිටු වාර්තා ඉතිහාසය කියන්න ඕනේ 2007 කෝප් කමිටු වාර්තාව හොයන්න පත් කළා කාවද පත් කළේ අපේ අද අධිකරණ ඇමතිතුමාව මහින්ද රාජපක්ෂ මහත්තයා කෝප් කමිටුවේ සභාපති කරා 2007 2007 සභාපති කරලා එතුමා සියලු හොරකම් මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ වැච්ච හැම හොරකමක්ම හොයාගෙන එනකොට විදේදාස රාජපක්ෂ මහත්තයාව කෝප් කමිටු සභාපතිකමෙන් අයින් කරන්න උත්සාහ කරා සභාපතිකමෙන් විදේදාස මහත්තයා අයින් වුණේ නැහැ මොකද කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා 2008 මැයි මාසේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරා මොකද්ද මේ කතා කරන්නේ අවසන් කරලා මේ අපේ විජේදාස රාජපක්ෂ ඇමතිතුමාව කෝප් කමිටු සභාපතිකමෙන් අයින් කරලා ඩියු ගුණසේකරව පත් කරා එහෙමයි ඕගොල්ලෝ කෝප් කමිටුව ගැන සැලකුවේ එහෙමයි කෝප් කමිටුවට ඕගොල්ලෝ වැඩ කළේ හොරු අල්ලනකොට ඒකේ තමුන්නාන්සලා පත් කරපු සභාපතිවරයා අයින් කළා දැම්මා එහෙම අයින් කරපු උදවිය කිසිම සදාචාරයක් නැතුව කිසිම දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා අද කෝප් කමිටුව ගැන කතා කරනවා ඒ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරා මොකටද අවසන් කරේ විජේදාස රාජපක්ෂව සභාපතිකමෙන් අයින් කරන්න එහෙම අයින් කරපු උදවිය තමයි අද ඇවිල්ලා කතා කරනවා කෝප් කමිටු වාර්තා ගැන අපිට හොරුන් හංගන්න ඕනේ නැහැ අපිට හොරුන් වහන්න ඕනේ නැහැ වාර්තාව එළියට දාලා තියෙනවා අගමැතිතුමා කියලා තියෙනවා මේක යවන්න නීතිපති දෙපාර්තමේන්තුවට අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා අද අධිකරණ අද දීලා තියෙනවා අගමැතිතුමා ඒ විතරක් නෙමෙයි අගමැතිතුමා මොකද කිව්වේ එතුමා ලෑස්ති අල්ලසා දූෂණ කොමිසම ඉස්සරහට ගිහිල්ලා වාර්තාවක් දෙන්න කට උත්තරයක් දෙන්න එතුමා ලෑස්ති කියලා කිව්වා මහින්ද රාජපක්ෂව අඳ ගැව්වා අල්ලසා දූෂණ කොමිසමට එන්න කියලා මොකද්ද ඕගොල්ලෝ කරේ ඕගොල්ලෝ ගිහිල්ලා අල්ලසා දූෂණ කොමිසම වටකරා ඕගොල්ලෝ වටකරලා කිව්වා අපේ දේශප්‍රේමී නායකයව ගේන්න එපයි කියලා වටකරා මේගොල්ලෝ එහෙමයි ඕගොල්ලෝ වංචා දූෂණයල් යට ගැව්වේ අපේ අගමැතිතුමා කිව්වා ඕන වෙලාවකට එන්නම් ඇවිල්ලා දෙන්නම් කට උත්තර අඳ ගහන්න අල්ලස් කොමිසමට කියලා අපේ අගමැතිතුමා කිව්වා මේගොල්ලන්ගේ නායකතුමාව එන්න කියලා කිව්වම මේගොල්ලන්ගේ නායකතුමාට අල්ලස්සා දූෂණ කොමිසමෙන් එන්න කියලා කිව්වම මොකද්ද මේගොල්ලෝ කියලා කරේ මන්ත්‍රීවරු ටික අරගෙන ගිහිල්ලා අර රටේ ඉන්න ජාතිවාදී ටික ඔක්කොම එකන ගිහිල්ලා අල්ලස්සා දූෂණ කොමිසම වට කරලා කිව්වා මේකට එන්න බෑ මේකට අපිව ගේන්න එපා අපේ නායකතුමාට එන්න කියන්න එපායි කියලා ඕගොල්ලෝ කැහගාපු උදවිය අද දූෂණ වංචා ගැන අද ඕගොල්ලෝ කතා කරනවා අපිට අහන්න තියෙන කටින්ද කතා කරන්න කියලා අපිට අහන්න තියෙන කටින්ද අපිට හොරු හංගන්න ඕනේ නැහැ අපි ලෑස්ති ඕන වෙලාවකට ඕන දෙයකට ඉස්සරහට යන්න දැන් කියනවා අද අගමැතිතුමාව දා අගමැතිතුමාව අයින් කරන්න කතා කරනවා අගමැතිතුමා අයින් කරන්න ගේන්න විශ්වාසභංගේ ගෙනල්ලා දාලා බලන්න ඔය වගේ විශ්වාසභංග කීයක් ගෙනාවද ඒ ගෙනාපු ඒවට මොකද වුනේ ගේන්න ගේනල්ලා දාලා බලමු පාරට මිනිස්සු ගේනවා නම් ගේන්න පාරට අපි ගේන්නම් ගිනල්ල බලමු පාරේදී අපි ඒින්ද අපි එකක් කියනවා අපි නැවත මේ රට ජාතිවාදීන්ට දූෂිතයන්ට වංචා ඒ කරපු රට තුල ඒ මුදල් කල්ලකාපේ උදවියට නැවත මේ රට බාර දෙන්න අපි ලෑස්ති නැහැ කියන එක අපි මතක් කරන්න කැමති ගරු සභාපතිතුමනි ඒ වගේම ඊළඟට අපි කියන්න ඕනේ අපේ විශේෂයෙන්ම අපේ මුදල් ඇමතිතුමා එතුමා පහුගිය දවස්වල චීනෙත් එක්ක හැප්පුණා මොකද හැප්පුණේ චීනෙ කිව්වා පොලිය අනුපාතය 2 කියලා කිව්වා 2% කියලා ඊළඟට කිව්වා 3.5% කියලා ඒකේ විවාදය ඇති වුණා සංවාදය ඇති වුණාට පස්සේ කවුද කෑ ගහනවා චීනෙත් එක්ක හැප්පෙන්න එපා චීනෙට අරියාදු කරන්න එපා චීනෙ අහිංසකයි කියලා කෑ ගහනවා මම හැරලා බැලුවා මම හිතුවා මේ චීන්නු කෑ ගහනවායි කියලා චීනෙට අරියාදු කර බලනකොට කවුද කෑ ගහන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමයි ගම්මන්පිල්ල ඇමතිතුමයි
දැන් චීන දේශප්‍රේමියෝ වෙලා දැන් චීන ආරක්ෂකයෝ බවට පත් වෙලා දැන් කියනවා චීනෙට අරියාදු කරන්න එපාලු චීනෙට හැප්පෙන්න එපාලු චීනෙට බයින්න එපාලු ඉසර මේ මේ දේශප්‍රේමිය වෙලා හිටපු උදවිය දැන් කියනවා ඉඳගෙන මේගොල්ලෝ මේ චීන දේශප්‍රේමිය වෙලා ඒ හින්දා අපි මේගොල්ලන්ට කියන්න ඕනේ මුදල් ඇමතිතුමා මේ මෙහා එතුමා මේ රට වෙනුවෙන් එතුමා මේ රටේ අයවැය සාර්ථක කරගන්න එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක හැප්පුණා ඒ වගේම චීනත් එක්ක හැප්පුණා ඒ හැප්පුණේ හැම එකක්ම මේ රටේ ජනතාවට මේ අයවැයෙන් ලබා දිය යුතු ඒ වාසිය ලබා දීම සඳහා තමයි හැප්පුණේ ඒ හැප්පෙනකොට මේගොල්ලෝ අද මේ රටේ දේශප්‍රේමය ගැන කතා කරන උදවිය අද චීනය ආරක්ෂා කරගන අද චීන දේශප්‍රේමිය බවට පත් වෙලා තියෙන එක ගැන අපිට ඉතාම කනගාටුයි කියලා අපි කියන්න ඕනේ ඒ වගේම ගරු සභාපතිතුමනි අපිට තියෙන විශේෂ දේවල් මොකද්ද අපිට මේ රටේ අපිට ගමනක් යන්න තියෙනවා ඒ ගමන තමයි නූතන වාදයට අපි යන්න තියෙනවා ඒ නූතන වාදයට යන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ රටේ අලුත් ව්‍යවස්ථාවක් හදා ගන්න ඕනේ අපිට දිනාස ලැබපු දවසේ ඉඳන් අපිට බැරි වෙලා තියෙනවා අද සියලු දෙනාටම පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවක් අපිට හදා ගන්න බැරි වෙලා තියෙනවා අපි ජාතික ප්‍රශ්නය විසඳන්න පුළුවන්
විනාඩියක් කාලයක් තියෙනවා
ජාතික ප්‍රශ්නය විසඳන්න පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අලුත්පත් කැඳුම්පත් සකසන්න අද මේ ආණ්ඩුව ඉස්සරහට අවිල්ල තියෙනවා ඊළඟට මේ රට නූතන වාදයට එක්ක නූතන තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් ඒ අලුත් પરම්පරාවට ඉදිරියට ගෙන යන්න පුළුවන් අලුත් රටක් හදන්න අපි ඉස්සරහට මේ යන ගමනක මේ ඉන්නේ ඊළඟට නවීන කර්මාන්ත ගෙනල්ලා මේ රටට ආයෝජකයන් ගෙනල්ලා මේ රටේ යටිතල පහසුකම් දියුණු කරලා මේ රට ලෝකයත් එක්ක සම්බන්ධ කරගෙන මේ අපේ අලුත් પરම්පරාවට ඉදිරියට යන්න පුළුවන් ගමනක් හදන්න අපිට දෘෂ්ටියක් තියෙනවා අපි ඒ දෘෂ්ටිය උඩ තමයි අපි මේ ගමන් කරන්නේ ඒ හින්දා ඒ දෘෂ්ටියත් එක්ක මේ රටට නීතියක් අවශ්‍යයි මේ රටට නීතියක් තියෙන්න ඕනේ නීතියක් නැතුව ව්‍යවස්ථාවක් හදන්න බෑ ඒ ව්‍යවස්ථාවක් නැතුව නීතියක් නැතුව සංවර්ධන රාමුවකට යන්න බෑ ඒක හරියට අර පල්ලගිය බාල්දියට වතුර දානවා වගේ වැඩක් කියලා අපි මතක තියාගන්න ඕනේ ඒ හින්දා මේ මූලික ශක්තිය අපිට ලැබෙන්නේ අපිට අලුත් ව්‍යවස්ථාවක් ඕනේ ඒ ව්‍යවස්ථාවත් එක්ක අපි අලුත් ගමනක් යන්න ඕනේ ඒක හින්දා ගරු සභාපතිතුමනි අපි මේ හදලා තියෙන අයවැය අපි හිතුවටත් වඩා මේ රටේ තියෙන අද රටේ තියෙන තත්ත්වයත් එක්ක ලෝකයේ තියෙන ආර්ථික අවපාතයත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් අයවැයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා ඒ හින්දා මේ අයවැයත් එක්ක අපි ඊළඟ පිගම පණින්න අපි ලෑස්ති වෙනවායි කියලා කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා බොහොම ස්තුතියි.